අරිබන් කියලා ටෙක් කතා කියද තිල්ල 115 නේද?
ඔව්.
115 ඩෙමෝ සාදරෙන් ආදරෙන් පිළිගන්නවා. මේ මම කාලිංග.
මම තිල්න.
අද මේ අපේ සද්දය ඇහෙන්නේ වගේ ස්පීකර් වලින් නේද? ඒ මොකද දන්නේ. ආ ඇහෙනවා ඇහෙනවා. සරි රෙඩි කරන්න එපා ඇහෙන්නේ.
මේ
තිල්ලක නැත්තම් කටහඬ හැමදාම නැති වෙන. ඒක කට්ටිගෙන තිල්ලේ කටහඬ ඇහෙන්නේ නැහැ කියලා ඒක නිසා පොඩ්ඩක් අද ටිකක් බලන්න කියලා බැලුවේ මොකද එහෙම කටහඬ වල නැති වෙන්නේ කියලා. අපි මේ අතර පොඩ්ඩක් ට්‍රයි කරනවා මේ ඉසුරුව සම්බන්ධ කරගන්න මේ ටෙක් කතාව වලට. ඉසුරු කියලා කියන්නේ මේ හැමෝම දන්න ඇති මේ අපේ ටෙක් කතා මේ Android application එක හදපු මල්ලි. ඉතින් ඒ මල්ලිට කෝල් එක ගන්න අතරතුර මේ අපි ඉසුරු මල්ලි අපිත් එක්ක සම්බන්ධ වෙනවද? හලෝ
ඉසුරු නැහැ.
කැඩි කැඩි එනවා කියන්නේ මල්ලි ඉන්ටර්නෙට් පොඩි ප්‍රශ්නයක්. දැන් හරි ගියා නේ මල්ලි? හරි. ඉසුරුගේ පොඩ්ඩක් මයික් වලින් මම හිතන්නේ පොඩි හැම්මයක් වගේනවා. මගේ තේරෙනවා මේ අවුලක් නැහැ. ඉසුරු මල්ලි පොඩ්ඩක් ඔයා ගැන කියන්න විස්තර කට්ටියට කවුද කින්ද මන්ද කියලා තමන් ගැන හඳුන්වා දීම.
මගේ නම ඉසුරු සමරසිංහ. මම දැන්ට රුමුණ ශිජා ඉංජිනේරු පීඨේ මේ තුන්වෙනි වසරේ උපාධියක් හදාරනවා. තුන්වෙනි වසරේ සිසුවෙක් විදුලිය හා තොරතුරු ඉංජිනේරු විද්‍යාව හදාරන්නේ. මම ඉන්නේ නම් ගාල්ලේ. ඒව තමයි ඉතින් මං ගැන දෙන විස්තර.
ඔව්. මල්ලිට මේ සාමාන්‍ය Android හදන්න ඇප්ලිකේෂන් හදන්න හිතුනේ ඇයි? මොකද්ද ඒක ගැන කොහොමද ඉගෙන ගත්තේ?
මෙහෙමයි, ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් කැම්පස් යන කලින් ඉඳලා වගේ පොඩ්ඩක් ප්‍රෝග්‍රෑමින් වලට ආසාවක් තිබ්බා. ඊට පස්සේ කැම්පස් ගියන් පස්සේ වුමනා තිබ්බා, ඒ කියන්නේ හැම ප්ලැට්ෆෝම් එකම ගැන මොනවා මොනවා හරි දැනගෙන ඉන්න ඕන කියලා. දැන් ඩෙස්ක් මොනවා ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන් ගත්තොත් මම මුලින්ම මේ db.net c# java එහෙම ඉගෙනගෙන තියෙනවා. පස්සේ මට මොබයිල් ප්ලැට්ෆෝම් එක ගැන ඉගෙන ගන්න වුණා වෙච්ච නිසා මේ මම හිතුව මුලින්ම j2me කියන ටෙක්නොලොජි එක ඉගෙන ගන්න. පස්සේ ඒක කාලයත් එක පොඩ්ඩක් දැන් පාවිච්චි කරන්නේ නැති හින්දා මේ ගිය අවුරුද්ද වගේ මට නිකන් හිතර Android ගැන පොඩ්ඩක් මේ අත ගහලා බැලුවොත් හොඳ එකලි ඉගෙන ගන්න. ඉතින් මම අර ebook වගේ අක්වාගෙන තනින් තමයි ඉගෙන ගත්තේ.
ඔව්.
පළවෙනි මම හිතන්නේ ඒක තමයි මේ වැදගත්ම දේ නේද? මොකද මේ දැන් කැම්පස් එකේ තියෙන සිලබස් එකට හිර වෙලා ඉන්නේ නැතුව තමන් යමක් හොයාගෙන ඉගෙන ගන්න එක දැන් ඉන්ටර්නෙට් අපිට ඕන වෙලාවක තියෙද්දී හොඳටම ඉගෙන ගන්න පුළුවන් මාධ්‍ය අපිට මේ අපේ ගාවම තියෙද්දී අපි කැමති දේවල් හොයාගෙන ඉගෙන ගන්න එක ගොඩක් හොඳයි නේද?
ඔව්. ඒක මම හිතන්නේ අසන්නන්ටත් හොඳ ආදර්ශයක්. මොකද හැමෝම අපෙන් අහන්නේ තිල්ල මේ අරක ඉගෙන ගන්නවන කොහෙන්ද ඉගෙන ගන්න හොඳ, මේක ඉගෙන ගන්නවන කොහෙන්ද ඉගෙන ගන්න හොඳ. මම හිතන්නේ ඉසුරු ඒකට ලොකු උදාහරණයක්. තමන් තනියෙන් ඉගෙන ගන්න එක තමයි මේ ගොඩක් සාර්ථකම කියලා නේද ඉසුරු?
ඔව්. ඒ කියන්නේ කවරෙම දැන් අලුතින් ඉගෙන ගන්න කැමති නම් මට කියන්න තියෙන්නේ ඉතින් මේක Android කියලා ඉතින් ඒකේ මහ ලොකු දෙයක් නැහැ. කට්ටිය ඉතින් Android කියුවට මමත් Android ඉගෙන ගද්දි ඒ කියන්නේ ලොකු දෙයක් දැනගෙන හිටියේ නැහැ. මේ කියන්නේ මට පහුගිය අවුරුද්ද ඒ කියන්නේ 2011 December මාසෙදී මගේ exam ඉවරලා මට සතියක විතර පොඩි නිවාඩු කාලයක් හම්බුණා. මට හිතුණා ඉතින් Android ගැන ඉගෙන ගන්න ඕන කියලා. මේ කියන්නේ ගොඩක් වෙලාවට මේ පොත මේ ebook එකක් ගත්තොත් මම ඒක පාවිච්චි කරන්නේ SDK එක install කරගන්න හැටි අර පොඩ්ඩක් Android පටන් ගන්න කොහොමද කියලා. ඊට පස්සේ තනියම මොන හරි application එකක් හදලා මට හොඳ අර experience එකක් හම්බුනෙන් පස්සේ තමයි මම පොතේ තියෙන theory මොනවද කියලා බලන්නේ. මට ඒ කියන්නේ tech කතා app එක හදන්නත් සතියකමාරක් විතර ගියා. ඒ විදිහට කියන Android මොකක්ද දැනගෙන හිටියේ නැහැ. ඔය Stack Overflow වගේ මේ forum වල search කරලා මේ ඒකේ කට්ටියගේ තියෙන විස්තර වලින් තමයි application එක ඇද්දේ. ඊට පස්සේ අර මට යම් තාක් දුරකට ඒ කියන්නේ මන්ද මේ experience එකක් ආවෙන් පස්සේ ඊට පස්සේ පොතක් අරගෙන කියවලා බලනවා මොනවාද මොනවාද මේ කියන්නේ මට වැරදිච්ච තැන් මේක මොනවාද අන්න ඒ වගේ තමයි ඉගෙනගත්තේ.
ඔව්. මම හිතන්නේ මේ ඉසුරු හදපු application එක ගොඩක් හොඳයි. මම හිතන්නේ තිල්ලා අපි පාවිච්චි කරලා බලුවා ඒකේ මයි දැන් අපි බලාපොරොත්තු ද හැම අංගයක්ම තියෙන. ඉතින් මයි දැන් සති දෙක තුනකින් ඔයාගේ ඇප්ලිකේෂන් එක හදුවා කියලා කියන්නේ ටිකක් හොඳ දෙයක් නේ. හැබැයි ඉසුරු මේක හදනකොට ඔයා මූණ පාපු ගැටලු මොකක්ද? දැන් අපි හැමෝම දන්නවා මයි දැන් Android develop කරන කට්ටිය දන්නවා මේ Android වල අමාරුම පාට් එක තමයි මේ UI එක හදාගන්නේ. කියන්නේ user interface එක button තියෙන තැන් හදාගන්නේ. මොකද අර mesh එකක් ඇතුලේ තමයි මේ button place කරන්න ඕනේ. ඉසුරු කොහොමද මේක කරේ? මේකට මාක් කර වෙන third party application එක පාවිච්චි කරන්නේ නැත්නම් තමම්ම ගණන් හදහද තැනට දදා බැලුවද?
නෑ, ඇත්තටම UI එක හදන්න අර කියනවා වගේ පොඩ්ඩක් අර කලාත්මක හැක් තියෙන්න ඕන. මට නම් ඇත්තටම එහෙම ලොකු හැකියාවක් නැහැ. මම නම් ගොඩක් වෙලාට කරන්නේ දැන් ඔය ගොඩක් famous application තියෙනනේ Foursquare, Twitter, ඒ වගේ ගොඩක් UI එක ලස්සන ඒවා. ඒවා බලාගෙනම වගේ තමයි මම නම් UI එකක් නම් හදන්නේ. මට ඇත්තටම නැතුව අර ඒක ලස්සනට හදන්න නම් ලොකු හැකියාවක් නැහැ. ගොඩක් වෙන application දිහා බලාගෙන තමයි මම හදුවේ.
මං හිතන්නේ මේ තවත් දෙයක් අහන්න ඕනේ. දැන් ඉසුරුට සාමාන්‍යයෙන් වෙන දැන් J2ME එහෙම ඉගෙන ගන්න උමනා තිබ්බා කියලා කිව්වා. දැන් ඒක බලනකොට ඉසුරු Android application එකක් හදනකොට J2ME දැන් හැමෝම Java නේ කරන්නේ ඉසුරු. දැන් අපි Android application වල Java වලින් ලියන්නේ කියන එක දන්නවා. නමුත් අර J2ME වගේ mobile platform එකක් හැටියට තමයි මේ Java කට්ටිය ආවේ. මේකෙන් තමයි ආය අනාගතේ මේකෙන් තමයි mobile application ලියන්න පුළුවන් කියන කතාවෙන් තමයි ඒගොල්ලෝ පටන් ගත්තේ. නමුත් දැන් සැබෑ ලෝකේ ඇත්තටම වෙලා තින්නේ මේ mobile application ලියනවා නම් දැන් දැනට 3යිනේ ඇත්තටම කරන්න වෙලා තින්නේ. එක්කෝ iPhone development කරන්න ඕනේ, ඒකට මේ objective c වගේ එකක් දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් Android වලට ලියන්න ඕනේ. ඒකට Java හා සමාන language එකක් තියෙන්නේ. එතකොට එහෙම නැත්නම් Windows phone වලට application ලියන්න ඕනේ. ඒක ඉතින් .net වගේ පාවිච්චි කරලා. දැන් ඒක බලනකොට ඉසුරට හිතෙන්නේ කොහොමද මේ mobile application හදන එක ලේසි වෙලා තියෙනවද අමාරු වෙලා තියෙනවද?
මෙහෙමයි, ඒ කියන්නේ mobile application develop කරන්න ගත්තම ඒ කියන්නේ සාමාන්‍ය app එකකට වඩා මම හිතන්නේ හදන්න ලේසි, ගොඩක් අමාරුත් නැහැ. ඒ කියන්නේ මේ Java වුණත් මහ ලොකුවට දැනුමක් වුමනා නැහැ. object oriented concept නත් එච්චර ලොකුවට ඕනේ නැහැ. මම නම් හිතන්නේ mobile application එකක් හදන්න පටන් ගන්න එක ගොඩක් වෙලාට ලේසි. මේ ඒ කියන්නේ තමන්ට තියෙනවා නම් ඒ කියන්නේ mobile phone නෑ ළඟ තියෙනවා නම් ඔය අපි හදන application test කරගන්න ගොඩක්ම පහසුයි. මේ මොබයිල් ඇප්ලිකේෂන් වගේ වැඩක් පටන් ගන්න එකට කරන් යන්න.
ඔව්, අනික දැන් මම හිතන්නේ ලොකු ඉල්ලමකුත් තියෙනවා මේ මොබයිල් ඇප්ලිකේෂන් ඩෙවලොපර්ස්ලට එක්ස්පීරියන්ස් තියෙනවා නම් මේ වගේ දේවල් කරන්න. තව එක හොඳ දෙයක් කරා ඉසුරු මල්ලි, මම හිතන්නේ මේ අපි හැමෝටම මේක ලොකු ආදර්ශයක්. ඉසුරු මල්ලි ඇප්ලිකේෂන් එක ලියලා තමන් කෝඩ් එක හොරගම් කරගෙන හංගගෙන හිටියේ නෑ. ඒ කෝඩ් එක ඕපන් සෝස් විදිහට එළියට නිකුත් කරා මල්ලි. එහෙම කරන්න හිතුනේ ඇයි? මොක මොන වගේ ඒක එහෙම සාමාන්‍ය ගොඩක් අය කෝඩ් එකක් ලිව්වම ඒක දෙන්නේ නැහැ, ඒක හංගගෙන ඉන්නවා. ඒ වගේ දේවල් කරනවා තමන්ට ඇත්තම කිව්වොත් තමන් ලකුණු දාගන්න උත්සාහ කරන මිසක් ඒ වගේ කෝඩ් එකක් බෙදාගන්නේ නැහැ. ඉසුරු මල්ලි ඇයි ඒක බෙදාගත්තේ? මොන වගේ බලාපොරොත්තු මතද?
මෙහෙමයි, ඒ කියන්නේ මම ওই කෝඩ් එක හදන්න මම පාවිච්චි කරා ධනිකයි හදලා තිබ්බ අර සිංහල රෙන්ඩරින් එන්ජින් එක. ඒකත් පාවිච්චි කරලා තිබ්බා. ඉතින් මමත් ඒකෙන් යමක් ඉගෙන ගත්තා. ඊට අමතරව මම ටෙක්කත ඇප් එක හැදුවෙන් පස්සේ මට යාළුවෙක් එකපාරක් කිව්වා එයාගේ වෙබ්සයිට් එකක් තියෙනවා, ඒකටත් ඇප්ලිකේෂන් එකක් හදන්න පුළුවන්ද මේ කොහොමද කියලා. කියන්නේ ඔය තියෙන මේ ෆීචර්ස් මම පාවිච්චි කළා. මම කිව්වා ඉතින් ඒක මම හදන්න ඕනේ නැහැ, ඔයාට උනත් හදාගන්න පුළුවන්, ලොකු දෙයක් නැහැ මේකේ. මේ ගොඩක් ඔය නිවුස් ඇප් සීන් එකට එක්කගේ මේ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් වල පාවිච්චි කරන දේම තමයි මෙතන අපලා තියෙනවා, ඔයාට උනත් හදාගන්න පුළුවන් කියලා. මේ ඒ වගේ තව කට්ටිය තියෙයි කියලා හිතාගෙන ඒගොල්ලන්ට ප්‍රයෝජනක් වෙයි කියලා තමයි මම කෝඩ් එක ෂෙයා කරන්නේ. ඔව්. ආතල් එතකොට ඒක කියලා විස්තරයක් දැනගන්න පුළුවන් නිසා.
මම හිතන්නේ ඒක මේ තිල්ල හොඳ දෙයක් නේ. සමන් එහෙම දෙයක් කරාම හැමොත් එක මේ දැනුම බෙදාගන්නේ. සමහර අය ඉතින් ඕක ඇබියුස් කරයි. ඒ කියන්නේ ඒක ඉතින් අපි හැමෝටම පේ මොකද ඉසුරුගේ නම අයින් කළා. ඕක යා හැදුවගේ ඇප්ලිකේෂන් එකක් තමන්ගේ නම දාගන්න එක තමයි මුලින්ම අර කට්ටිය කරන්නේ. ඒදී කරයි. නමුත් ඒ කරපු දේ ගැන අපි ගොඩක් අගය කරන. අනික ඉසුරු මේකට මේ මහන්සියලා කාලයක් අරගෙන, මොකද මෙතනින් කිසිම ප්‍රතිලාභයක් ඉසුරට ලැබෙන්නේ නැහැ ටෙක් කතා හරහා. මේ ඉතින් අපි ගොඩක්ම ස්තුතිවන්ත වෙන ඉසුරට ඒ වගේ මහන්සි වෙලා. අපි මම අඩු ගණන් කියන්නේ නැතුව මට හදලා කෙලින්ම කිව්වේ මෙන්න අයියේ එකක් හදවගල. ඉතින් ඒ ගැන මම හිතන්නේ මේ වචන වලින් කියන්න බෑ ඒ ස්තුති. ඉතින් අහන්න අසන අයත් ගොඩක්, මම හිතන්නේ ඉසුරට ගොඩක් ස්තුතිවන්ත වෙයි. ඒ වගේම ඇප්ලිකේෂන් එකත් ගොඩක් ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. අපිට ප්‍රශ්නත් ඒක හරහා එනවා පේනවා. ඒ කියන්නේ ඉතින් අනිවාර්යෙන් ගොඩක් අය පාවිච්චි කරනවා. ඉතින් ඒක මම හිතන්නේ ආත්මතුප්‍රියකුත් ඉස්සරට ගොඩක් ලැබෙන ඇති. මොකද ගොඩක් කට්ටිය පාවිච්චි කරනවා. ඒකට මේ අපි ස්තුතිවන්ත වෙනවා. ඉස්සරට තව මොන හරි කියන්න දෙයක් තියෙනවද?
විශේෂයක් කියලා තියෙනයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ කරන් යන වැඩේ ගැන ගොඩක් සතුටුයි. ඒ කියන්නේ ජොබ් එක කරන ගමන් සිකුරාදාට මෙහෙම ඇවිල්ලා මේ ඇත්තටම කියන ඔය වගේ කැප කිරීමක් කළා, මෙහෙම කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව මෙහෙම වැඩසටහනක් කරන් යන එක ඇත්තටම මේ කියන්නේ අමාරු වැඩක්. ඒක මටත් පොඩ්ඩක් හරියටම තේරුනේ. මේ කියන්නේ මම ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් හිටියා කම්පැනි එක කාලයක්. එතකොට තමයි තේරුනේ ජොබ් එකක් කරනවා නම් මෙහෙම කලින් එන්න අමාරුයි, මේ වගේ මෙහෙම කට්ටියක තියලා මේ වගේ වැඩක් කරන් යන්න අමාරුයි කියලා. අජල ඉතින් මේ අතින් ලොකු කැප කිරීමක් කරනවා. මේ අජලට දිගටම කරන් යන්න පුළුවන් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි මල්ලේ. නම් අපිත් එක්ක සම්බන්ධ වුණාට, මේ ඉදිරියේදීත් අපිත් එක්ක අපිට හමු උදව් කරගෙන ඉදී කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් සුබ රාත්‍රියක් මල්ලී. ආයි අපිට ඌමනා තිබත මල්ලිය සම්බන්ධ කරගන්න බොහොම ස්තුතියි මල්ලී. ඔව්, ඒ ඉසුරු මල්ලී, මේ අපේ මම හිතන්නේ අපේ කලින් iPhone app එකක් තිබ්බට ඒක හැදුවේ අපේ සමන්නේ. යාට ස්තුති කරන්න ඕනේ ටෙක් කතාවල සමාජිකයකට. නමුත් ඊට වඩා ගොඩක් හොඳයි නේද සමන්ගේ ඇප්ලිකේෂන්? සමන්ට පොඩ්ඩක් ඇරියත් ඊට වඩා හොඳ ෆීචර්ස් ටිකක් තියෙනවා. අනික දැන් කට්ටිය අපිට බැලමෙන් හිටිය කාලයක්, මොකද අපි iPhone වලට බැනමෙන් iOS හොඳ නැහැ කියගේ පළවෙනි ඇප්ලිකේෂන් එක දී iPhone වලට කියලා. නමුත් මම හිතන්නේ Android වලට ඊට වඩා හොඳ ඇප්ලිකේෂන් එකක් වුණා ටිකක් කාලයක් ගියා.
සමහර වෙලාවක කාලෙක දැන් මේ ලංකාවේ වුණත් Android use කරන කට්ටිය සෑහෙන වැඩි වෙලා නේද?
ඔව්. මම හිතන්නේ දැන් අපේ ගොඩක් කට්ටිය දැන් Android වලට මාරන එකක් තමයි මේ. Android phone එකක් iPhone එකක් ගන්නවාගෙන මේ ටිකක් ගන්න ලේසි. ඉතින් ගන්න ලේසි කියලා කියන්නේ මිලඩුයි කියන එකයි. ඉතින් ඒකෙන් තියෙන හැබැයි සමහරලාට පොඩි පොඩි ප්‍රශ්න තියෙනවනේ තිල්න මේ අර පොඩිම ලාභම් ෆෝන් ගත්තම අර Android එපා වෙන ගතියට එනවා. මොකද අර screen වල resolution එහෙම පොඩ්ඩක් අඩු ෆෝන් ගත්තාම හරියට මේ තියෙන එක. ප්‍රශ්නෙකට යමු නේ තිල්න.
ඔව්. ඉෂාන අපේ මුලින් ප්‍රශ්නය අහලා තියෙන්නේ, අපි කලින් කතා කරපු එකට එකක්, මේ SIM කාඩ් ගන්න SIM කාඩ් කොපි කරන්න පුළුවන්ද, ඒ කොහොමද කියලා අහනවා.
ඔව්. SIM copiers නම් කඩවල ගන්න තියෙනවා මේ 16 in 1 ඒ වගේ කියලා. ඒ කියන්නේ SIM එක 8ක් copy, SIM 8ක් 16ක් copy කරලා දාන්න පුළුවන් කියනවා. හැබැයි දැනට එන අලුත් SIMs, ඒ කියන්නේ 64K වගේ අලුත් වෙන SIM උයි අලුත් ඒවා මේ KI කියන එක, මේ KI කියන එක break කරලා තමයි මේ SIM එක brute force එකකින් තමයි මේ ඇටැක් කරලා මේ SIM එක copy කරන්නේ. නමුත් දැන් අලුත් වෙන එක SIM එකක්වත් එහෙම brute force කරලා copy කරන්න බෑ. නමුත් අර පරණ SIM තියෙන ඇට නම් copy කරගන්න පුළුවන්. සමහරෙන් අවුරුදු 3-4කට වඩා පරණ SIM නම්. ඉතින් ඒවැත් 3-4කට වඩා පරණ SIM ලා මට මතක ඩයලොගුයි මොබිටෙලි විතරයි පුළුවන් වෙලා තිබ්බේ. ඒවැත් දැන් අලුත් දෙන SIMs නම් copy කරන්න බෑ. ඉතින් ඒක නිසා copy කරන්න උත්සාහ කරන එක තීරමන්නේ. මොකද සමහරලාට ඒක වැඩි වුණාට ඩා force කරලා KI එක ගන්න ගත්තේ මේ SIM එක වැඩ කරන්න වෙන තියෙන අවස්ථාවලුත් තියෙනවා.
ඔව්. ඉක්මන අපෙන් අහලා තියෙන කාලින්ග මේ ගොඩක් අලි දැන් සිංහලෙන් පරිගණක පාවිච්චි කරන සහ මේ අපේ ලංකාවේ කට්ටියට තියෙන ලොකු ප්‍රශ්නයක් ගැන එයා අහන්නේ, මේ සිංහල ඉංග්‍රීසි ඩික්ෂනරි එකක් තියෙනවද කියලා අපිට පාවිච්චි කරන්න පුළුවන්, මේ සිංහලෙන් වචනයක් හරි වාක්‍යයක් හරි ගහවම ඒක ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා එන. තාම ඉතින් කනගාටුවට කරුණක් විදියට එකක් එහෙම කන්නේ නේද?
වාක්‍යයක් ගැහුවොත් ඉතින් එන්නේ නැහැ. ඉතින් වචනෙන් වචනේ තමයි ට්‍රාන්ස්ලේට් කරගන්න වෙන්නේ.
මොකද ඒක ටිකක් සෑහෙන ලොකු වැඩක්, ඒ වගේ ඩික්ෂනරියක් හදනවා කියන එක. මම හිතන්නේ ප්‍රොජෙක්ට් එකක් යනවද?
ඔව්, ප්‍රොජෙක්ට් කීපයක් යනවා කියලා මට ආරංචි කරා මේ මොරටුව කැම්පස් එකෙන්, කොළඹ කැම්පස් එකෙන්. මේ අර ලැන්ග්වේජ් මේ ගොඩක් අය මේ ප්‍රොජෙක්ට් හැටියට තමයි තිල්ල කරන්නේ. ඔය දැන් ප්‍රොජෙක්ට් හැටියට
ගන්නේවා දිගට යන්නේ නැහැ නේද?
දිගට යන්නේ නැහැ. ටික දුරක් ඇවිල්ලා ඒක අර කන්සෙප්ට් එකක් ඇවිල්ලා ඒක පොඩි ෆන්ක්ෂනලිටි තියෙන විදියට ආවට පස්සේ ඒක එහෙම්මම නවතිනවා. ඉතින් ඒක නිසා ඒ වගේ පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා. ඉතින් ඒ වුණාට
මේ ගොඩක්ම ලොකු බාධකයක් විදිහට මම නම් දකින්නේ අර සිංහල භාෂාවේ කතා කරන සහ ලියන විදිහ ගොඩක් සමහරලාට වෙනස්කම් තියෙන නිසා. මොකද ඉංග්‍රීසි භාෂාව වගේ නෙමෙයිනේ කාලිංග, කියවකට එක විදිහක් ලියනකොට එක විදිහක්, ඒ වගේ සෑහෙන ලොකු වේරියේෂන් ගොඩක් තියෙනවනේ සිංහල භාෂාවේ. මම හිතන්නේ ඒක නිසා ටිකක් මේක ඉම්ප්ලිමන්ට් කරන්න ගියහම සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන තත්ත්වයක් තියෙන්නේ.
ඔව්. අනික සිංහල ලියනකොටත් පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. මේ සිංහලෙන් ලියනකොටත් පොඩි පොඩි මේ ප්‍රශ්න එනවා නේද තිල්න? දැන් අපි તો මූර්තද නයනු දැන් තන කියලා කිව්වොත් තනකොලද නැත්නම් වෙන මොකක් හරිද? ඒ වගේ ප්‍රශ්නත් එන නිසා අර ටිකක් අර යම් කිසි දෙයක් ට්‍රාන්ස්ලේට් කරනකොට ටිකක් අමාරු වෙනේ. ලියන අය සමහරවිට නයනු වරද්දලා ලියන, මේ මූර්තද නයනු වරද්දලා ලියන, ඒ වගේ මේ ප්‍රශ්න තියෙන. අපි බලමු දසුන්ව මේ අතරතුරේ පොඩ්ඩක් සම්බන්ධ කරගන්න පුළුවන් වේද කියලා නේද? එහෙම නැත්නම් අපිට දසුන්ගෙන් අහන්න පුළුවන්. මේ අපි කිසිම සද්දයක් නැතුව මේ එක පාටම ගෝලයක් දීලා බලමු. ආන්සර් කරොත් එහෙමයි, ආන්සර් නොකරොත් එහෙමයි.
ඔෆිස් එකෙත් දන්නෙත් නැහැ නේ.
ඔව්, බලහත්කාරයෙන් එක් කතාවලට සම්බන්ධ කරගෙන හමු මේ එහෙම මොකක් හරි තියෙනවා කියලා. මොකද සිංහල ගැන ට්‍රාන්ස්ලේෂන් ගැන අහනෝනේදී අපේ දසුන් සමීර තමයි ඉස්සරහ මුල් කාලේ හැමදාම වගේ සම්බන්ධ කරගත්තා. ඉතින් හැමෝටම මේ ජොබ් හම්බුනට පස්සේ ඉතින් ටිකක් මේ ප්‍රශ්න තියෙනවා.
කාර්ය බහුලයි.
ඔය අතර යාප චැට් රූම් එකේ කියන මේ මදුර හොඳ නැද්ද කියලා. මේ මදුර කියලා කියන්නේ ඇත්තට ඩික්ෂනරි එකක් කියලා කියන්නේ මේ සිංහලට ඉංග්‍රීසි හරි මේ වචනේ ට්‍රාන්ස්ලේට් කරලා දෙන එක.
තනි වචනයක්
ට්‍රාන්ස්ලේට් කරලා දෙන. ඒකදීම මේ මල්ලසේකරෙක් ගත්තත් කරගන්න පුළුවන්නේ. ඔව්. ඒ ඊට වඩා ඉතින් අර ඒ වගේ ප්‍රශ්නක් තියෙන්නේ. ඉතින් එහෙමනේ මේ ඇත්තන අපේ ප්‍රශ්න අහන එක්කන අහලා තියෙන දැන් මම ගෙදර යනවා කියලා සිංහලෙන් ගහුවොත් එමින් ඉංග්‍රීසියට මේ I'm going home කියලා කියන්න පුළුවන් කියලා.
ඔව්.
මේ ඉතින් ඔයගේ ප්‍රශ්න තියෙන දසුන් නම් අහස ගන්න පාටන්නේ නැහැ වගේ. මේ ඉතින් කරදර ගන්න තර නැහැ. ඒ මදිවට මේ දසුන් අසනීප තත්ත්වෙන් ඉන්නේ කියලා පොඩි ආරංචියක් තිබ්බා.
හ්ම්. අපි ප්‍රශ්නකට යන්නද?
ඔව්. අපි තව ප්‍රශ්නකට යන්න. දැන් නිවුස් එකක් මොනහරි කතා කරලේ මුද තිල්න. ආ නිවුස් කිව්වෙත් නැහැ නේද පොඩ්ඩක්?
ඔව්.
මේ පොඩි නිවුස් එකකට යම් මේක ඉතින් එච්චර ලොකු නිවුස් එකකුත් නෙමෙයි මේ හැබැයි නිවුස් එක යන්නේ නම් මෙන්න මෙමය Apple supplier Foxconn hit by hackers කියලා. ඒ කියන්නේ මේ Foxconn කියන සමාගම තමයි මේ iPhone, iPad, එතකොට MacBook Pro, Mac Mini ඔය Apple මොන හරි හදපු එකක් තියෙනවනේ. ඒ හදන සමාගම තමයි මේ Foxconn කියන චීන සමාගම. ඇත්තම කතා කරොත් මේ Apple product එකක්. ඒ කියන්නේ දැන් තිලින ඇමරිකාවේ ඉඳලා iPad එක ප්‍රී ඕඩර් කරොත්, ඒ කියන්නේ ප්‍රී ඕඩර් කරනවා කියලා කියන්නේ එන්න කලින් ඕඩර් කරොත්.
ඔව්.
සාමාන්‍යයෙන් මේ Apple iPad එක එන්නේ තිලින කෙලින්ම චීනින්ද.
අහහ.
ඒ කියන්නේ කවදාවත් ඇමරිකාවේ Apple එකට ඇවිල්ලා
ඔව්.
Apple එකෙන් ආයි මේක රීෂිප් කරන එකක් නෙමෙයි වෙන්නේ.
ඔව්.
ඇත්තට මේක ඩිරෙක්ට්ලි ෂිප් කරන්නේ Foxconn සමාගමෙන්.
අහහ.
ඉතින් ඕවාගේ ඒ කියන්නේ දැන් කොච්චරද කියලා කිව්වොත් දැන් උදාහරණයක් ගත්තොත් අපි VGA adapter එකක් වගේ එකක් ඕඩර් කරත් ඒක කෙලින්ම චීනින්දන් කෙලින්ම එනවා මිසක් ඇමරිකාවෙන් ෂිප් කරන්නෙම නෑ වගේ.
ඔව්.
ඉතින් ඒ තරම් ඒ වගේ තමයි Foxconn සමාගම මේ Apple එකත් එක්ක ඉන්නේ. නමුත් මේ Foxconn හදන්නේ මේ Apple ලගේම බඩු විතරක් නෙමෙයි තිල්න.
මේගොල්ලෝ
Microsoft, එතකොට IBM, Intel, Dell, HP ඔයගේ ගොඩක් සමාගම් වල මේ දේවල් කරනවා.
ඔව් ඒගොල්ලන්ගේම motherboard series එහෙමත් තියෙනවා නේද
ගල්. ඒක නිසා ඒගොල්ලොත් වෙනම product විකුණනවා motherboard විතරක් නෙමෙයි. මම හිතන VGA
card,
graphics card අපිට මම හිතන ලාබෙට ගන්න පුළුවන් ගොඩක් දේවල් හොඳට සාමාන්‍ය තත්ත්වෙදී තියෙන Foxconn තමයි කියන්නේ. ඉතින් මේගොල්ලෝ මේ මොනාද ගත්තේ data ROM එක කියලා නම් දැනට කියලා නැහැ. ඒගොල්ලන්ගේ data නම් එළියට ගියා කියලා කියනවා. ඉතින් මේකෙන් පොඩි ප්‍රශ්නයක් වෙනවා මේ ගොඩක් වෙලාට Apple වල data ඒ කියන්නේ කියලා කියන්නේ Apple ලගේ අලුත් design අලුත් iPhone 5 එකක් එනවාද ඒකේ design වගේ වණ leak වෙන්න තියෙන හැකියාව තියෙනවා. ඉතින් leak වුණාද නැද්ද කියලා තාම ඒගොල්ලෝ කියලා නැහැ.
ඔව් ඒත් එකම කාලෙක මේ iPad 3 එකත් ළඟදිම release කරන කතාවක් තියෙනවද නේද?
ඔව්
iPad ගොඩක් වෙලාවට මං හිතන්නේ විශේෂත්වය වෙන්නේ මේ Retina display එක සහ මේ A6 processor එක කියලා තමයි ගොඩක් අට කියන්නේ.
ඔව්. ඔය කතා කරගෙන ඉන්නකොට මතක් වුණේ මට මේ mail එකක් ගහලා එක්කෙනෙක් කියලා තිබ්බා අපි මේ මීට පහුගිය සතියේගේ සැරයක් කතා කරා තිල්ල මේ iPhone වල graphics සහ මේ Android වල graphics ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මේ graphic හැමදෙස්sem Android වල එහෙම පස්සෙන් ඉන්නේ කියලා. මේක මේ Windows phone වලට අදාළ නැහැ ඇත්තටම. Android වලදී. ඒතකොට එයා කියලා තිබ්බා මේ Retina display ගැන කියන්න. මේ Retina display කියලා කියන්නේ ඇත්තටම මේ iPhone 4S 4 සහ 4S දෙකේ ආපු අලුත්ම display දෙකක්. මේගොල්ලෝ මේ Retina කියලා කියන්නේ ඇත්තටම ඇහැ තියෙනවනේ තිල්න.
ඇහි
අපිට පේනකොට අර dot පේන්න පුළුවන් උපරිම resolution එක කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඊට වඩා වැඩි resolution එකක් ඒගොල්ලන්ගේ display එකේ තියෙන නිසා අපිට මේ phone එකේ තිරේ තිත් පේන්නේ නැහැ කියලා. අපි pixel කියලා කියන්නේ. pixel පේන්නේ නැති ගන්නට කියලා තමයි මේගොල්ලෝ මේ Retina display එකක් කියලා කියන්නේ. නමුත් මට නම් පේනවා. ඒ කියන්නේ මගේ ඇහි resolution වැඩියද? කොහොම හරි ගත්තොත් අපි ඇත්තටම අදහස් කරේ display එකට වඩා මේ graphics ගැන. graphics ගැන කතා කරොත් එහෙම අපි iPhone එකක් අරගෙන දැන් Android එකේ වුණත් මේ උඩට පල්ලෙහාට icons යන්න පුළුවන් නේ තිල්න.
ඔව්.
ඒ වගේ දැන් Android වල උඩට පල්ලෙහාට ගියාට දැන් home screen එකේ නම් වමේ ඉඳන් දකුණේ ඉඳන් වමට යන්න පුළුවන් iPhone එකක් වගේම.
ඔව්.
ඒ කියන්නේ icon. ඒ යනකොට තියෙන smoothness එක. දැන් උදාහරණයක් ගත්තොත් මම හිමි මේක ගෙනිච්චොත් එහෙම කාට හරි පේනවා මේක නිකන් ගැස්සි වගේ යන්නේ කියලා.
ඔව්. Android phone.
නමුත් iPhone එකක් ගත්තොත් මේක හරි smoothly යනවා. මේකට හේතුව තමයි තිල්ල දැන් Android OS එක වැඩ කරන ක්‍රමය සහ සාමාන්‍යයෙන් iOS එකක් වැඩ කරන ක්‍රමයේ දෙකක්. මොකද iOS එක හැමතිස්සෙම හැම process එකක්ම stop වෙලා මේ screen එකේ touch වලට priority දෙනවා. ඒ කියන්නේ අපි screen එක මෙහෙම අල්ලපු ගමන් CPU ඔක්කොම තියෙන power priority එක වැඩි කරනවා එයා මේ touch interfaces සහ UI responses වලට.
ඒක ගොඩක් වැදගත් වෙන
එක. නමුත් Android design කරලා තියෙන විදිහ මම හිතන්නේ මේ Android intern, ඒ කියන්නේ Android development intern හිටපු කෙනෙක් එයා දාලා තිබ්බා එයාගේ මේ Google Plus post එක මේ ඇයි Android වලට කවදාකවත් Apple වගේ graphics ගන්න බැරි කියලා. graphics ගන්න බෑ කියලා කියන්නේ රූප පේන එක නෙමෙයි මේ UI වල තියෙන smoothness, ඒ response times ඒ වගේ ඒවා ගන්න බැරියයි කියලා. ඉතින් ඒක මම හිතන්නේ code development වල ඉඳන් එන ගැටලුව.
ඔව් ඒත් එක්කම තව පරි ප්‍රශ්නයක් තියෙනවා නේද කලින් ඒගොල්ලන්ට මේ display වල pattern සම්බන්ධයෙන්. මොකද Apple වලට තියෙන තරම් මේ ඒ කොලිටි එක සමහර වෙලාවට දැනට Android වලට ගන්න බැරි වෙන එක හේතුවක් වෙන්න පුළුවන් පේටන්.
ඔව් ගොඩක් මොකද හાર્ඩ්වෙයා හැදුවාම ඒවා පේටන් කරනවා. දැන් උදාහරණයක් ලෙස මේ unlock screen එක පවා වමේ ඉඳන් දකුණු ටැන එක පවා Apple මේ පේටන් කරලා තිබේ unlock screens පවා. ඒ කියන්නේ scroll කරලා. ඉතින් ඔයගේ පේටන් ප්‍රශ්න දැන් මම හිතන්නේ හැමෝම දන්නේ නැති අපි ටෙක් කතාවල කතා කරන්න ගන්න අතල් තියෙන්නේ Motorola එකෙන් Android Apple එකෙන් නඩු දාන Apple එකෙන් Samsung එකට දාන Samsung එකෙන් එහෙම නඩු දාන
ඉතින් ඕක දැන් කාලින්ග මේ iPad 9ටත් තාම නඩුවක් යනවානේ.
මොකද
මේ චීන සමාගමක් එක්ක.
ඔව්. ඉතින් ඒක නිසා මේ ඔය ඕවා ගැන කතා කරන එකක් දැන් තේරුමක් නැති ගන්නට ඇවිල්ලා
තියෙනවා.
ඔව්. ඉතින් ඔයිට අමතරව පොඩි මේ එක ළඟ යන නිවුස් දෙකක් තියෙනවා. එකක් තමයි තියෙන නිවුස් එක මේ හැමෝම දන්නේ නැති Google Chrome Android වලට ආවා.
ඔව්.
හැබැයි තවත් ඉතින් හොගේ දුක්මුසු ආරංචියක් තියෙනවා ice cream sandwich. ඒ කියන්නේ Android 4 version එකේ තියෙන අයට විතරයි මේක තියෙන්නේ. ඒකත් ලංකාවේ ඉන්න අයට නැහැ.
ඔව්.
දැනට රිලීස් කළ දෙන්නේ beta stage එකට. ඉතින් Chrome හැටියට බලන්න පුළුවන් මේ දාලා.
ඒක අර ලොකුම switch එක තමයි කලින්ක මම හිතන්නේ. දැන් මේ Chrome වල ළඟදී දකින්න ඇති කට්ටිය මේ login to Chrome කියලා feature එකක් ආවනේ.
ඔව්.
Chrome වලට අපේ Google account එකෙන් log වෙන්න පුළුවන්. log වුණාට පස්සේ අපේ auto fill history එක bookmarks ඔක්කොම මේ ඒගොල්ලන්ගේම cloud එක තමයි save වෙන්නේ. ඉතින් mobile phone එකෙන් load කරත් අර ටික ඔක්කොම මේ ගන්න පුළුවන්.
ඔව්. ඇත්තනම් මලින්ද තමයි අපෙන් අර retina display ප්‍රශ්නය මට ඇත්තනම් නම ඔළු එකපාරට ඔළුවට ආවෙ නැහැ. සමා වෙන මලින්ද chat room එකෙත් ඇවිල්ලාද ඉන්නවා. තව මොන හරි ඒ ගැන කතා කරන්න ඕන නම් මලින්ද පොඩ්ඩක් කියන්න. මේ අපි මේ තව ඉදිරියට සාකච්ඡා කරමු. ඉතින් අර කතා කර කර හිටිය ප්‍රශ්න Chrome එක කතා කරාම තිල්න මේ Chrome පාවිච්චි කරන් Chrome විතරක් නෙමෙයි මේ අපි Safari browser එක ගත්තොත් නැත්නම් Android වලින browser එක ගත්තොත් iPhone එකේ තියෙන browser එක ගත්තොත් මේ හැමෝම පාවිච්චි කරන HTML rendering engine එක තමයි තිල්න මේ WebKit කියන්නේ.
ඔව්
මේ WebKit පාවිච්චි කළා තමයි මේ එතකොට Chrome ගත්තොත් එතකොට අපි Safari ගත්තොත් එහෙම නැත්නම් Android phone එකේ තියෙන browser එක ගත්තොත් iPhone එකේ තියෙන iPhone browser එක ගත්තොත් iPad එකේ තියෙන browser එක ගත්තොත් පාවිච්චි කරන්න. මේ W3C කියලා තියෙනවා අර ඇත්තටම HTML මේ standard හදන consortium එක. ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි මේ CSS වලට HTML වලට standards හදන්නේ. ඉතින් මේගොල්ලෝ කියලා තියෙනවා මේ WebKit නිසා දැන් ගොඩක් browser වලින් ඒගොල්ලෝ කියනවා මේ තුනෙන් මේ ඇතන මේ තුන මේ හතරෙන් තුනක් නේ.
ඔව්.
හතරෙන් තුනක් බ්‍රවුසර්ස් පාවිච්චි කරන්නේ මේ වෙබ් කිට් කියලා.
ඔව්.
එතකොට තනි වෙන්නේ Opera
IE
Firefox කට්ටිය තමයි තනි වෙන්නේ. ඉතින් මේ අතරේ මේ වෙබ් කිට් වල තියෙන ඒගොල්ලන්ටම ආවේනික CSS CSS කියලා කියන්නේ මේ වෙබ් එකේ අපි ස්ටයිල් දාන්නේ ඒ වගේ පාවිච්චි කරන්න.
ඔව්. මේ කාලින්ග දැන් ඔය බ්‍රවුසර් කම්පැටිබිලිටිත් එක්ක ඉක්මන්ටම කාලෙක බ්‍රවුසර්ස් වල මේ ෆීචර්ස් ඇඩ් කරත් හැම බ්‍රවුසරෙම සපෝට් කරන්නේ නැති තත්ත්වයක් ආවනේ. ඉතින් බ්‍රවුසර් හදන කට්ටිය කරලේ මේ අර බ්‍රවුසර් ස්පෙસિෆික් CSS හදන එක. දැන් Firefox බ්‍රවුසර් එක නම් -moz කියලා ගහවම එන ස්ටයිල්ස්. ඊට පස්සේ WebKit බ්‍රවුසර්ස් වලට -webkit කියලා ගහවම එන ස්ටයිල්ස්.
ඔව් ඉතින් ඕවක් ගත්තාම මේ web develop කරන්න හිටින් ලොකු ඉස්සරහදයක් තමයි මේ එක website එකක තමයි හැම browser එකකම එක විදියට පේන්න හදන එක.
ඔව්
ඉතින් මේ වගේ වුණාම වෙන්නේ තියෙන දැන් ලේසියට අපිත් කැමති නැතිල මොකක් හරි එකක් function එකක් tag ගාලා css එක ලියනවනම් අපි ලියනවනේ. නමුත් ඉතින් මේ website එක වෙන browser එකකින් බලන්නේ ගත්තොත් එක්ක හරියට වැඩ කරන්නේ නැහැ. ඒකේ function එක නැති වෙන එක්ක ඇද වෙලා කැත වෙලා පේනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට ඉසුරු අපේ chat එකේ අහනවා මේ Android ඒ කියන්නේ ඇත්තටම Android default browser එකේ තාම CSS3 animation වැඩ කරන්නේ නැහැ නේද කියලා. ඔව්. මම හිතන්නේ ice cream sandwich වල ඇරෙන්න අනිත් ඒවා වැඩ කරන්නේ නැහැ. ඒත් සම්පූර්ණ CSS3 animation නම් මම දැකලා නැහැ. තාම වැඩ කරනවා. එහෙම test කරපු කට්ටිය ඉන්නවා නම් එහා පැත්තේ කෙනෙක් ඉන්න ice cream sandwich තියෙන එයා සද්දයක් නැහැ.
CSS3 support කරන animation. සමහරව support කරන.
ඔව්. සමහර ඒවා සපෝට් කරනවා කියලා තමයි මාත් දැනන් හිටියේ. ඔයත් කන්ෆර්ම් කරන එක සමහර ඒවා සපෝට් කරනවා කියලා. ඊළඟට ස්ටොප් ඇක්ට කියන ෆයර්ෆොක්ස් ඉස් ද බෙස්ට් කියලා මෙතන කියලා කුටි කන්න තමයි මේ තවත් ෆයර්ෆොක්ස් එකකින් ඉඳ වැඩිම උත් කියන්න බෑ. ඔය අතර අපි ජීවන්ත චැට් රූම් එකේ කියනවා මේ අර සිරියන් ප්‍රෙසිඩන්ට්ගේ ඊමේල් එක හැක් වුණානේ. ඒක ගැන විස්තරයක් කියන්නේ කියලා ඒක ගැන ඉතින් කිසිම විස්තරයක් කියන්න දැන් නැහැ. ඒක පාස්වර්ඩ් එක තියෙන්නේ 1 2 3 4 5 කියලා. අැතර මේ ළඟදී සිරියන් ප්‍රෙසිඩන්ට් ගේ ඊමේල් එක හැක් වෙලා එයා ABC News එක තිබ්බ මේ සාකච්ඡාවක් තිබ්බා. ඒකට කතා කරන්න ඕනේ මොනවාද මේවා කියලා කියපෝ ඔක්කොම මේ හැකර්ස්ලා අරගෙන ඒක ලීක් කරලා තිබ්බා. ඉතින් මේක ඉතින් හැමෝටම හැමදාම අපි කියන දේක් තමයි නේ තිල්න මේ පාස්වර්ඩ් ගැන. ඉතින් පාස්වර්ඩ් තමයි මම හිතන්නේ තමන් හරියටම දාන්න ඕන එක සහ පාස්වර්ඩ් පාවිච්චි කරන පොඩ්ඩක් කියලා කිව්වොත් සාමාන්‍ය පාස්වර්ඩ් එකට කවදාකවත් තමන්ගේ නම, තමන්ගේ ළමෙක්ගේ නම, තමන්ගේ වයිෆ්ගේ නමක් හෝ තමන්ගේ බර්ත්ඩේ එක ඊට පස්සේ ටෙලිෆෝන් නම්බර් කවදාකවත් පාවිච්චි කරන්න බෑ. මේවා ලේසියෙන් කෙනෙක්ට ගෙස් කරන්න පුළුවන් දේවල්. ඊළඟට ඩික්ෂනරි වචන, ඒ කියන්නේ ඩික්ෂනරිස් වල තියෙන වචනයක් වගේ ඒවා පාවිච්චි කරන්න එපා. හැමදෙසෙම අකුරු, කැපිටල් සිම්පල්, ඊට පස්සේ සිම්බල් එක, ඒ කියන්නේ ඇට් මාක්, එතකොට හෑෂ් එක, ඩොලර් සයින්, ඒ වගේ ඒවා දාලා කවලමට තමයි පාස්වර්ඩ් එකක් සාමාන්‍යයෙන් හදන්න ඕනේ. නමුත් ඉන්න අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඔයගේ මතක තියෙන්නේ කොහොමද කියලා. දැන් උදාහරණයක් ගමු, මට පුළුවන් කාලිංග කියන එකත් තිලින මේ ඔයගේ විදියටම හදාගන්න මතක තියෙන විදියට. මං ගහනවා K capital.
ඔව්.
LI L වෙනුවට මං ගහනවා 1 කියලා.
ඔව්. ඒ අගොර වෙනුවට at mark.
ඔව්, at 1 කියලා දාන. ඒ වගේ මට පුළුවන් හදාගන්න තියෙන හැම මොනොත්. ඉතින් ඒ වගේ හදන එක තමයි මම හිතන්නේ ගොඩක් වෙතින් මං අපි ඉතින් ඒකේ තවත් තියෙන ප්‍රශ්නයක් තමයි තියෙන මේ දැන් අපි අද ගිහිල්ලා දැන් මම පාස්වර්ඩ් එක හදලා තියෙන මම ඔක්කොම කරලා දෙනවා මොකක් හරි රෙජිස්ටර් වෙන සයිට් එක. මොකද අපි හැමදෙස්සම හැමෝම දන්න දෙයක් තමයි හැමෝම පාස්වර්ඩ් එකක් නැත්නම් දෙකක් තමයි හැමතැනටම පාවිච්චි කරන්නේ. එතකොට දැන් හදිසියවක්වත් තියෙන අර එක සයිට් එකක් හරි හැක් වුණොත් ඒගොල්ලේ පාස්වර්ඩ් තිබිලා තිබ්බ ඉන්ක්‍රිප්ටඩ් නෙමෙයි නා මේ අර හැක් කරපගෙනාට මේ පාස්වර්ඩ් එක ලීක් වෙනවා. ඉතින් අනිවාර්යෙන් ඊමේල් එක ලීක් වෙනවා. ඊමේල් එකටත් ඒ පාස්වර්ඩ් එකටම දාලා තියෙන්නේ. ඕන කෙනෙක්ට ඊට පස්සේ අරයාගේ ඊමේල් එකටත් ඇක්සස් කරන්න පුළුවන්.
ඔව්.
ඉතින් ඒක
ටිකක් භයානක
දෙයක්. ඉතින් අපි හැමතිස්සෙම කියන දේක් තමයි මේ හැමතිස්සෙම හැම සයිට් එකකටම යුනික් පාස්වර්ඩ් එකක් දා. සමහරලාට ඒකෙත් ප්‍රශ්නයක් තියෙනවා තියෙන. දැන් අපි තියෙන සයිට් හැටියට කොහොමද ඒ පාස්වර්ඩ් මතක තියන්නේ? අපිත් මිනිස්සුනේ. ඒකට සොලියුෂන් එකක් තමයි ලාස්ට් පාස් කියන්නේ. LastPass කියන්නේ Chrome, Firefox, අකමැත්තෙන් උනත් IE ඔය තුනටම වැඩ කරනවට අමතරව මොබයිල් ෆෝන් වලට පවා ඒගොල්ලන්ගේ ඇප් එකක් තියෙනවා මේ පාස්වර්ඩ් තියාගන්න. එතකොට අපි මතක තියාගෙන ඉන්න ඕනේ තියෙන ඇත්තටම LastPass වලට ලොග් වෙන පාස්වර්ඩ් එක විතරයි. ඒක එතකොට ලොකුවට හොඳ පාස්වර්ඩ් එකක් තමන්ට දාගන්න පුළුවන්. තවත් ඒක secure කරන්න ඕනේ ඒගොල්ල දෙනවා මේ Google Chrome මෙහෙම පාවිච්චි කරන්න නැත්නම් Google Authenticator කියලා පොඩි application එකක්. ඒකත් දාගත්තාම log වෙනකොට password එක අමතරව ඉලක්කම් 6ක හැමතිස්සෙම වෙනස් වෙන අංකයක් එනවා. ඒ අංකයක් ගහලා log වෙන්න ඕනේ. එතකොට මේ දෙක නැත්තම් කාටවත් log වෙන්න විදිහක් නැහැ. ඊළඟට last password කියන්න පුළුවන් site එකකට ගියහම මේ site එකට password එකක් generate කරන්න කියලා. එතකොට එයා randomly password එකක් generate කරනවා. ඒක ඊට පස්සේ එයා last pass එකේ save කරන් ඉන්නවා. ඉතින් last pass එකේ save කරන් ඉන්න ඉඳලා Taman දැනගන්න ඕනේ දැන් site එක ගිහම last pass එක automatically password username fill කරනවා. login කියලා button එක විතරව බන්න ඕනේ. නැත්නම් last pass එකට කියලා තියලා පුළා automatically මේක log වෙන්න කියලා හිතන්න දෙයක්වත් නැහැ. ඉතින් last pass security ගැන කතා කරද්දී මම දැන් ලෝකේ දැන් වැඩිම ප්‍රමාණයක් last pass පාවිච්චි කරන අනික last pass data සියන් ඉන්නේ double encrypted විදියට. ඒ කියන්නේ ඒගොල්ලෝ database encryption කරනවට අමතර අපේ password එක යොදාගෙන ආයිසරයක් අර data encrypt කරනවා. ඉතින් ඒක නිසා මේ last pass වල data එළියට එන එක ගැන Tamanට බය වෙන්න දෙයක් නැහැ. මොකද Taman හොඳ password එකක් last pass වලට පාවිච්චි කරනවා නම් අර වගේ double authentication පාවිච්චි කරනවා නම් ගොඩක් ලේසි. අනික හැම site එකටම එක එක password නිසා තමන්ගේ ආරක්ෂාව වෙනවා. ඉතින් මම දැන් last pass පාවිච්චි කරන එක තමයි හොඳම දේ. දැන් ශානුත් අහනවා last pass hack වුණොත් මොකද වෙන්නේ කියලා. ඇත්තටම last pass කිසිම data එකක් ඒගොල්ලෝ තියන් ඉන්නේ නැහැ මේ plain text හැටියට. ඒ කියන්නේ database එකේ තියෙන data ඔක්කොම තියෙන encrypted. එයා අර salted hash ක්‍රමයට තමයි ඒගොල්ලෝ තියන් ඉන්නේ. මම හිතන last pass site එකට ගියානේ ඒගොල්ලෝ data store කරන ක්‍රමය කොහොමද කියලා දෙනවා. ඇත්තනම් මේක ඒගොල්ලෝ තුන් පාරකට වඩා encrypt කරලා තමයි තියන් ඉන්නේ. last පාරට encrypt වෙන්නේ අපේ password එක යොදාගෙන. ඉතින් ඒක නිසා ඒ keys ඔක්කොම නැත්තම් කවදාවත් ඒ data ගන්න බෑ. ඉතින් less තමන් last password එක පාවිච්චි කරලා තියෙන password එක 1 2 3 4 නම් ඉතින් එතනින් එහාට කතා කරලා වැඩක් නැහැ නේ. ඉතින් මම හිතන්නේ ඔය වගේ දේවල් පාවිච්චි කරලා අර තම මේ Syrian president වෙච්ච දේ නවත්ත ගන්න පුළුවන්. නැත්තම් මේ ඔය වගේ password නම් ගොඩක් අය සාමාන්‍ය දන්නේ තිල්න 1 2 3 හරි තිල්න 3 2 1 හරි නැත්තම් තිල්න 1983 ඔය වගේ ගන්න කරන්නේ.
ගෑන් ළමයාගේ නම.
ගෑන් ළමයාගේ නම. ඒවා නම් ඉතින් ඊට පස්සේ අනිමාව හැක් කළා කියලා තමයි ඊළඟට තමන් පරිස්සම් වෙන ඔනේ password කතා කරන්න තිල්න links එනවනේ. ඊමල් එක ලින්ක් එකක් එනවා මෙන්න ඔයාගෙන කවුද මොනාද කිව්වා පොඩ්ඩ මේ ලින්ක් එකට ගිහින් බලන්න කියලා ගිහ ගමන් Google login එකක් වගේ එකක් එනවා log in කරලා ටක් ගාලා ඉතින් දැකලා පුරුදු හින්දා ගහනවනේ කවදක්වත් අර උඩ බලන්නේ නැහැ මේ ඇත්තටම Google site එකටද ගියේ නැත්ති කියලා last pass පාවිච්චි කරොත් එහෙම තිල්න මේ last pass අඳුර ගන්නවා මේ ගිය site එක Google නෙමෙයි හින්දා එයා ටග් අර password fill කරන්නේ
නැහැ ඔව්
ඉතින් ඒක නිසා ඒ වගේ වටිනාකමක් තියෙනවා last pass පාවිච්චි කරන එකට තමන් password එක ගහනට නම් මොකද last pass ඒව බලලා තමයි password සේව් කරලා තියෙනවා ෆිල් කරන්න. ඉතින් ඒක නිසා ඒ වගේ පනිෂින් ඇටැක් වලින් උනත් බේරෙන්න පුළුවන්.
ඔව් ඒත් එක්ක මේ අපි බොහොම ජනප්‍රිය වෙබ්සයිට් එකන gizmodo.com ටෙක් බ්ලොග් එක ගන්න.
ඉතින්
ඒගොල්ලෝ මේ සංවිධානය කළා තිබ්බා පහුගිය පෙබ්‍රවාරි 1 වෙනිදා. මේ පහුගිය වැඩක් හැබැයි මේ change your password day කියලා. මේ පෙබ්‍රවාරි 1 වෙනිදා හැමෝටම මේ තමන්ගේ password එක මාරු කරන්න කියලා.
ඔව් මම හිතන්නේ ඒකට හේතුව ඒගොල්ලන්ගේ password එක leak වුණා.
ඔව් මේ අතර විදිහින් ඒක අපිට යෝජනා කරන්න පුළුවන් නෑ අපේ යාළුවන්ටත් මේ
ඔව් ඕකේ
password change හැබැයි අමතක කරගන්නවා password ඊට පස්සේ අපිට බණි මේ password change කරන්න කිව්වා දැන් log වෙන්න බෑ කියලා
ඊමයි දන්නේ ඔය ඔතන පොඩි hina yana කතාවකුත් තියෙනවා මේ gizmodo එකේ password ටික leak වෙච්ච එක අපේ මලින්තගේ password එකත් තිබ්බා
ඕනේ
ඒක නිසා මේ අර password පාවිච්චි කරනකොට ඕවා පොඩ්ඩක් හිතාගෙන පරිස්සම් වෙන්න ඕනේ මම හිතන්නේ අද ප්‍රශ්න වලට අපි එක එක දේවල් කියවෙන ද ප්‍රශ්න එකට යවන්නේ තිල්ල
මදුරංග අපෙන් අහනවා ලැප්ටොප් වල ඩිස්ප්ලේ එක LCD ද LED කියලා දැනගන්නේ කොහොමද කියලා තරම ඉතින් එහෙම ඩිරෙක්ට් මෙතඩ් එකක් නැහැ නේද
ඔව් ස්පෙસિෆිකේෂන් බලන්න එනවා මොකද නිකන් බලලා නම් කියන්න අමාරු එක LCD එකක්ද LED එකක්ද කියලා මොකද අපිට පේන තිරේ අනිවාර්යෙන් LCD එකක් පිටිපස්සේ තියෙන ලයිට් එක මොකද්ද කියලා බලන්න එක්ක ගලවලා
කඩන්න
ගලවලා බලන්න එනවා නැත්නම් ඉතින් ස්පෙસિෆිකේෂන් බලන්න එනවා ෂාන් අපේ chat room එකේ කියනවා යා ප්‍රශ්නයක් දැම්මල SMS ගැනයි DLNA ගැනයි DLNA ගැන නම් ෂාන් අපි පරණ වැඩසටහන වල මම හිතන්නේ හකු හැලෙනකම් කතා කරලා දිනා පොඩ පරණ වැඩසටහන බැලුවනම් හරි යා ඊළඟට අහලා දිනවා මේ Google SMS API එක පාවිච්චි කරලා SMS යවන්න පුළුවන්ද කියලා. ඇත්තටම බෑ නේ තිල්න. මොකද ඒගොල්ලෝ SMS තාම බෑ. ඒක දීලා තිනේ ඒගොල්ලන්ගේ ඇප්ලිකේෂන් පාවිච්චි කරනවා නම් ඒ ඇප්ලිකේෂන් ඇතුලේ වෙන කමියුනිකේෂන් වලට පාවිච්චි කරන්න පුළුවන් මිසක් අපිට තුන්වෙනි පාර්ශ්ව වේගට SMS යවන්න බෑ.
ඔව්
එහෙම පුළුවන් වුණා නම් ඉතින් කට්ටිය ඔක්කොම නැත්තලා ඕක දාගෙන ඉන්නේ.
ඔව් SMS app එකක් හදන්න පුළුවන් ලේසියෙන් විදිහ නෑ. ඒ කියන්නේ තමන්ගේ යාළුවෙක් එක්ක මේව කරන්න වගේ නම් නැත්නම් තමන්ගේ යාළුවෝ group එකකට කරන්න නම් ලේසියෙන් වැඩේ Twitter හරහා කාලෙක Twitter API එක පාවිච්චි කරලා ඒ account එක follow කරන්න කියලා හැමෝටම mobile alerts activate කරගෙන ඒ වගේ දේවල් කරන්න පුළුවන්.
ඔව් මොකද direct messages set කරගත්ත නම් දෙන්නට Twitter හරහා direct message කරගන්න පුළුවන් නේද?
ඔව් ඒත් එකම නැත්නම් follow කරනවා නම් අර mobile follow එකත් add කරගෙන තියෙනවා නම් හැම ගහන tweet එකක්ම මේ mobile එකට එනවා.
ඔව් මම හිතන්නේ දැන් නම් ලේසිම වැඩේ තමයි මම හිතන්නේ මේ mobile phone එක يعني android හරි iphone හරි windows phone හරි නැත්නම් symbian 6 x60 වලින් උඩ තියෙනවා නම් මේ whatsapp වගේ එකක් පාවිච්චි කරන එක.
ඔව්
whatsapp මම හිතන්නේ ගොඩක් සාර්ථකයි මන්ද අවුරුදු
හැම platform එකටම වගේ තියෙනවා.
හැම platform එකටම වගේ තියෙනවා. හොඳට වැඩ කරනවා. message ගහන්න පුළුවන්, photo share කරගන්න පුළුවන්. දැන් මේ sms කියන එක ගැන එච්චර worry වෙන්න අවශ්‍ය නැහැ නේ. ඒ කියන්නේ ටිකක් පරණම phone එකක් නෙමෙයි නම් තියෙන්නේ. සාමාන්‍ය symbian වලින් උඩ phone එකක් නම් තියෙන්නේ. මේ whatsapp වගේ එකක් install කරගත්තා නම් GPRS සරහා ඕන තරම් message ගහන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව.
ඔව් පොඩි අර රුපියල් 99 විතර තියෙන GPRS package එකක් ගත්තා නම්
ඔව්
ලේසි නේ
ලේසි මම හිතන්නේ ඒක තමයි මම හිතන්නේ වටිනාම ලේසිම ක්‍රමය WhatsApp වගේ පාවිච්චි කරන එක. ඒක මම දැනට මට නම් කිසිම කරදරයක් කළා නැහැ. මොකද මම පාවිච්චි කරන්නේ මේක මගේ SMS බිල මම හිතන්නේ ගොඩක් අඩු වෙලා තියෙන එක නිසා මම හිතන්නේ මේ වගේ එකක් පාවිච්චි කරන්නේ ගොඩක් හොඳයි.
ඔව් මදුරංග තවත් ප්‍රශ්නයක් අහනවා ලැප්ටොප් වල Blu-ray drive එකක් ලංකාවේ තියෙනවද මේ මිල කීයක් විතර වේද කියලා?
ඔව් ලැප්ටොප් වලට Blu-ray drives නම් තියෙනවා. හැබැයි ලංකාවේ නම් මම දැකලා නැහැ. සාමාන්‍යයෙන් ඩොලර් 150ක් වගේ වෙනවා Blu-ray drive එකක් දාගන්න ගියොත් එහෙම. ලංකාවේ විකුණන්න තියෙනව නම් දැකලා නැත.
ඔය කාලේ එතක මේ Google News එකක් මේ තියෙනවා කියන අපේ අලුවන්ට මේ Google අර Dropbox වගේ Google Drive එකක් රිලීස් කරන්න යනවා කියලා කතාවක් තියෙනවානේ.
ඔව් මම හිතන්නේ මේ Google Drive එකේ කතාව දැන් මම හිතන්නේ කාලෙක ඉඳන් තියෙන එකක් නේද? හැබැයි ඒක වෙයි කියලා හිතනව මොකක්ද තියලා
දැන් ළඟදීම වෙන කතාවක්.
ඔව් මොකද අපි Google Docs ගත්තොත් දැන් අපිට දැන් ඕනම જાති ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්නේ.
ඔව්
ඔව් ඒක නිසා මේ
Google ඉතින් දැන් Google වලට ෆයිල් එකක් තෝරන වෙලා නේ. ඒ කියන්නේ අපේ data වලින් දැන් ෆයිල් තිබ්බැහැන වැඩි ෆයිල් එකක් තෝරන කියලා කියන්නේ.
දැන් Google තා ටිකක් කලකින් කියයි මේ යමුකුත් කරන්න එපා අපි කම්පියුටරේ දෙන්න වාගේ data ටික එකට දාලා දෙන්න කියලා. ඒ වගේ තත්යකට වෙලා තියෙනවා. බය Google බාහන කරගෙන ඉගෙනනවා කියන්නේ ඒක තමයි අපේ හැමදේම දන්නෝ. මල් කඩපෝපෝ ඔය කට්ටිය Google ලා දන්නවා.
ඕක නේද සමහර ඔය දැන් පොඩි කම්පැනිස් වල ටිකක් Google එක තරම් කරන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවානේ.
ඔව් මම හිතන්නේ
ඒක අසාධාරණයි.
ඔව් ෆ්‍රාන්ස් වලත් තියෙන ගොඩක් ප්‍රශ්නයක් කියලා තියෙනවා. ෆ්‍රාන්ස් වල එක සමාගම Google ලට විරුද්ධව නඩු දාලා තිබ්බා map සමාගම. මොකද Google map නිකන් දෙනකොට අර සමාගමට map එක ගන්න බැරි වෙලා.
ඔව්
හැබැයි ඒක නම් Google ලට පොඩි ගාණක් ගෙවන්න වෙලා තියෙනවා. මම හිතන්නේ Google ලා නිකන් අර ඒ වෙලාවේ අර එන්න ගිය ගාණ වගේ දඩයක් තමයි කියලා තිබ්බේ. ඉතින් Google අර Google එක දැන් මම හිතන්නේ ලංකාවේ වුණත් මේ පොඩි කාලයක් පැවතිගෙන ආවට මේ දැන් ඔය මේ හැමෝම navigation දෙන එකනේ කරන්නේ. දැන් තව අවුරුද්දක් යනකොට ওই navigation සමාගම් ටිකට නැට්ට
අකුල ගන්න
අකුලගෙන ගහ ගන්න නේද? මොකද ඒවා අපේ ලංකාවේ දෙනේම නම් මෙලෝ රහක් නැතිව දෙනේ ඉඳින් ඉතින් අනිවාර්යෙන් මිනිස්සු මේක ගැන දැනගත්ත ගමන් මේ කිසිම කරදරයක් නැති වෙයි. මේ ලංකෙදි ඉතින් මට දුක වැඩක් වුණා Google එක මගේ Gmail box එක පැන්න නිසා සල්ලි දීලා ගන්න වුණා. මම දන්නේ එහෙමත් දෙන එකත් හොඳයි 20 GB ද කොහෙද දෙනවා. ඔය අමතරව තව ප්‍රශ්නයකට යමු නේද ඉල්ල. Google Drive ගැන කතා කරලා Dropbox ගැන මම හිතන්නේ තියෙනවා. ඔය අතර ඉතින් පොඩි Google ලගේම ප්‍රශ්නයක් තියෙනවා. මේ root කරලා තියෙන ෆෝන් වල නම් මේ Google ලගේ තියෙනවනේ අර Google Wallet කියලා එකක් තියෙනවා.
ඔව්.
ඒ කියන්නේ ඒකත් PayPal වගේ එකක් සල්ලි ගෙවන්න ෆෝන් එක හරහා ගෙවන්න පාවිච්චි කරන එක. root කරලා තියෙන ෆෝන් නම් ටග් ගාලා මේ Google Wallet එකේ PIN number එක හැක් කරගන්න පුළුවන් කියලා තියෙනවා. root කරලා
තියෙන එකම කාලෙක ඒක ඊට පස්සේ ආපහු news එකක් ආයෙත් තිබ්බා මේ root නොකරපු ඒවයිත් ඔව් cache එක delete කරාම ආපහු එන request එකෙන් ඔක්කොම data ටික ගන්න
පුළුවන් කියලා.
මේ ඉතින් Google එකෙන් කියලා තියෙනවා මේ අනිවාර්යයෙන්ම ෆෝන් එකේ අර lock screen එකක් දාගන්න කියලා නැත්තම් papers එක නැති වෙනවා වගේ තමයි.
ඔව් ඉතින් දැන් papers එක ආරක්ෂා කරගන්නවා විදියට ෆෝන් එකත් ආරක්ෂා කරගන්න වෙන තත්යකට තමයි ඇවිල්ලා තියෙන්නේ. මම නම් සාමාන්‍යයෙන් ඒකට නම් ළඟකදී නම් මාරු වෙන්නේ නැහැ කියලා තමයි තීරණය කළේ. කවදාහරි මේ NFC ආවත් මම සාමාන්‍යයෙන් වයර්ලස් වලින් සල්ලි ගෙවන ඒවාට එච්චර අකමැති. ඒ කියන්නේ ෆිසිකලි මොකක් හරි එකක් ඔබන් එකක් නැතුව මේ ඈත ඉඳන් ඔය කරන වැඩ ටිකක් කල්. මොකද ඒවා එච්චර ටිකක් මොකද දැන් ඇමරිකාවේ ක්‍රෙඩිට් කාඩ් පාවා NFC තියෙනවා. මේ නියර් ෆීල්ඩ් කමියුනිකේෂන් පාවිච්චි කරලා.
එතකොට
ක්‍රෙඩිට් කාඩ් එක නිකන් අර ඩිවයිස් එක උඩින් තියන් විතරයි ඕනේ. ඔව්. සල්ලි යනවා. ඉතින් මම නම් ඕවට ඩබල් නෙමෙයි ඕවට ත්‍රිබල් ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් විතර තියන්නනේ. මම PIN එක ගහලා මේ බැද රික්වෙස්ට් ගාම මම SMS එකක් ගාලා යනවා. මම කියන්නේ ක්‍රෙඩිට් කාඩ් අන්නේ ලෙවල් එකට එන්න ඕනේ දෙන්න. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් දැන් මේ අපි මේ අවශ්‍ය නැති දේවල් දැන් මගේ Facebook එක ලොග් වෙන ගියාම මට SMS එකක් එනවා. මම දැන් ලෝ මේ ඒ කියන්නේ අන්ට්‍රස්ටඩ් ඩිවයිස් එකේ ලොග් වෙන මේ PIN එක ගහන්න කියලා වැලිඩේට් කරන්න.
ඔව්. දැන් Gmail වලත් ඒක තියෙනවා.
Gmail වලත් ඒක තියෙනවා. මම හිතන් ක්‍රෙඩිට් කාඩ් වලටත් ඕක ඕනේ කියලා මම කියන්නේ.
ඒ
කියන්නේ එකක් තමයි තියෙන්නේ ක්‍රෙඩිට් කාඩ් වල තියෙන ප්‍රශ්නේ තමයි මේ මම මේ ළඟදි දැක්ක සිංගරගේ සිංග සමාගමේ මම බඩුවක් ගත්තා. මේ ඇත්තට මම එලා ක්‍රෙඩිට් මම ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි හරි මඩේ මගේ බැංක් එකේ ඩෙබිට් කාඩ් එක තමයි දුන්නේ.
මොකද
මට ඒක ලේසියෙන්ද සල්ලි අරගෙන එනවට වඩා මම ඩෙබිට් කාඩ් එක දුන්නාම මෙතන ඉන්න ගෑන් ළමයා මගේ මුළු අංකය සහ එක්ස්පයර් ඩේට් එක කොලේ ලියා
ගන්නවා.
ඔව්. මං එහේ ඕගොල්ලෝ උහුම ලියා ගන්නෑ කියලා.
ඔව්.
ඕගලන්ට තියෙන අයිතිය මොකද්ද කියලා.
ඔව්. ඉතින්
ඒකෙල්ල ඇඹරෙනවා. ඉතින් අපිට කියලා තියෙන නිසා එහෙම කරන්න කියලා.
ඔව්.
මොකක් මාර වැඩන්නේ දැන් ඕක ඔයාට දැන් ඕක දැන් ඉන්ටර්නෙට් එකේ ගහලා ඔයාට ඕන සල්ලි ඕන දෙයක් කර හැකිනේ.
ඔව්.
කියලා. ඔන්න ඔය තත්ත්වයට ඇවිල්ලා
තියෙන්නේ. ඔව්. අතරම කාලෙක දැන් ඔය ක්‍රෙඩිට් කාඩ් පාවිච්චිදී මේ දැන් සමහරව දැන් ගොඩක් වෙලාවට ෆ්‍රෙට්‍රි ෂෙඩියුල් නොත් කාලින් ක්‍රෙඩිට් කාඩ් එක අරන් යනවනේ කොහේ හරි ඈතක.
මම
අපි දන්නේ මොනවා
කරන්න යනද. මම නම් පස්සෙන් යනවා. දැන් මම දැන් කඩේකට ගියා මොනක් තියෙන ක්‍රෙඩිට් කාඩ් එක දෙන්න බෑ. මොකද දැන් ඉස්සර වගේ නෙමෙයි ක්‍රෙඩිට් කාඩ් වල මෙල්ල රුපියල් 10,000 15,000 නෙමෙයිනේ දැන් තියෙන ක්‍රෙඩිට් කාඩ් වල ලිමිටේෂන්
තියෙන්නේ.
දැන් මොකද මට මේ ළඟදි වෙච්ච දෙයක් තමයි මට විතරනේ අපේ ඔෆිස් එකේ දෙන්නට උනා තිල්න. මම සාමාන්‍ය ස්ටෑන්ඩඩ් චාර්ටඩ් මගේ ක්‍රෙඩිට් කාඩ් එක මම කිසිම අන්තර්ජාල ගේමකට පාවිච්චි කරන්නේ කිසිම දවසක. මොකද මම ඒවට වෙනම කාඩ් එකක් තියගෙන ඒ කාඩ් එක විතරයි පාවිච්චි කරන්නේ. ඒකේ වැඩි ක්‍රෙඩිට් ලිමිට් එකක් නැහැ. ඒකත් PayPal එක කියන්නේ. මම සාමාන්‍යයෙන් කාඩ් එක ඩිරෙක්ට් දීලා ලේසියෙන් කාටවත් ගෙවන්නේ නැහැ. මට මේසිස් කියලා තියෙන ඇමරිකාවේ සමාගම ඩොලර් 350ක චාර්ජ් එකක් ගිහලා තිබ්බා. එතකොට මගේ යාළුවට ඩොලර් 500ක ඊට දවස් දෙක තුනකට කලින් චාර්ජ් එකක් ගිහලා තිබ්බා. ස්ටෑන්ඩඩ් චාර්ටඩ් එකේ. දැන් මම අපිට දෙන්නට තියෙන දැන් ඒක પાස්පෝට් කොපි. මොකද ඒක ෆිසිකල් ස්වයිප් එක. ෆිසිකල් ස්වයිප් එක කියලා කියන්නේ ඒ කඩේට ගිහිල්ලා කවුරු හරි කාඩ් එක දීලා ස්වයිප් කරලා සල්ලි ගත්තා. ඉන්ටර්නෙට් එකේ පේමන්ට් එකක් කරපු එකක් නෙමෙයි.
ඒතකොට
ස්ටෑන්ඩඩ් චාර්ටඩ් එන්න මේක කොහොමද ඉතින් මේගොල්ලෝ කාඩ් එක නෑ කැන්සල් කරලා අලුත් කාඩ් එක රිලීස් කරලා ටික් කරා. එනකොට මට මගේ පාස්පෝට් එකෙන් ෆොටෝ කෝපි ගහලා මට ඒගොල්ලන්ට ඔප්පු කරන්න උනා මම ගියේ නෑ කියලා.
ඔව්. ඒක සෑහෙන කරදරයක්.
සෑහෙන කරදරයක්. මම එතන ගිහිල්ලා උන්ගේ කටු කාලා ආයි අලුත් කාඩ් එක කරලා කොටිම ගොත් මට ඒක කම්පැනි කොච්චර සැක හිතුණාද කිව්වොත් ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංකෝ මම අලුතෙන් ආපුච්ච කාඩ් එක තාම ඇක්ටිවේට් කරලා නෑ.
ඔව්.
මොකද මට හිතුණා මේ මේගොල්ලෝ ඒ කියන්නේ දැන් එක්කෙනෙක් මගේ විතරක් ගියා නම් තිල්නේ ඒක හිතන්න තිබ්බා මේක මට මගේ හින්දා ගියා කියලා. නමුත් දෙන්නෙක්ගෙන් ගිහාම එකම තැනක වගේ ඉන්න කව දෙන්නම අන්තර්ජාල පා ඒ කියන්නේ එයත් ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරලා නැහැ කිසිම ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකේ.
ඔව්.
එතකොට ක්‍රෙඩිට් කාඩ් එක අඩු එක්ක බැංකුවෙන් ලීක් වෙන්න ඕනේ.
එහෙම නැත්නම් පෙට්‍රල් ෂෙඩ් එකේ වගේ කොපි කරගෙන
මම පෙට්‍රල් ෂෙඩ් වලට දෙන්නෙත්
නැහැ.
ඔව්. මම සාමාන්‍යයෙන් ඔක දැකලා තියෙන්නේ මගේ කාඩ් එක සාමාන්‍යයෙන් මම දීලා තියෙන්නේ එක්ක කීල්ස් එකට හරි කාගිල්ස් එකට හරි. ওই දෙගොල්ලොමත් ওই කාඩ් නම්බර් එක ඒගොල්ලන්ගේ සිස්ටම් වලට දානවා තිල්න.
ඔව්.
අපි දන්නවනේ ওই මේ සමාගම් වල සිස්ටම් හදන්නේ ඩේටාබේස් වල තියෙන ඩේටා මොනවද කියලා.
ඔව්.
එන්ක්‍රිප්ටඩ් උන් නෙමෙයි ඔහේ අතෑරලා තියෙන්නේ ඔය පාස්වර්ඩ් ගොඩක් කියලාට 1 2 3 4 5 6 මේ කියලා වගේ ඕවා තියෙන ඉතින් ඔය මැෂින් එකේ වෛරස් එහෙම තිබ්බොත් එහෙම ඔය එන්ටර් කරන ඩේටා ඔක්කොම ලීක් වෙනවා තිල්න.
ඔව්.
එතකොට ඉතින් කාඩ් එකක් හදාගන්න එක අද කාලේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කාඩ් නම්බර් එක එක්ස්පයර් ඩේට් එකයි තියෙනවනේ. මොකද ගොඩක් තැන්වල ගිහලා සයිප් කරනට අපෙන් කවදාවත් අර පිටිපස්සේ තියෙන 4 ඩිජිට් නම්බර් එක අහන්නෙත් නෑ.
ඔව්.
අත්සන වෙලාවට
මම ඉතින් ඉන්ටර්නෙට් ට්‍රාන්සැක්ෂන් වලත් ඒ නම්බර්ස් මොකුත් අවශ්‍ය නෑ නේද? කාඩ් නම්බර් එක මේක තිබ්බනම්
ඔව් වැඩ කරනවනේ. ඉතින් ඒක නිසා මම කියන ක්‍රෙඩිට් කාඩ් වලටත් අවශ්‍යයි දැන් ඔයගේ third මේ දැන් සමහර දැන් verified by visa කියලා තියෙනවා වීසා එකේ මේ master secure code කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණ ගත්තොත් HSBC වගේ සමාගම් බැංකු support කරන මේ verified by visa කියන එක. එතකොට අපි මොකක් හරි ගෙවීමක් online කරනවා නම් අපෙන් password එකක් අහනවා ඒ HSBC site එක redirect වෙලා. ඒ password එක දුන්නොත් විතරයි ඒ transaction එක approve වෙලා යන්නේ. නමුත් දැන් සම්පත් බැංකෝ, commercial බැංකෝ, ඒ වගේ බැංකු ගත්තොත් නම් මේ කිසි දෙයක් නැහැ නේ. ඒ ඉන්නේ උන්වක්වත් දන්නේ නැහැ නේ ඒක ගැන හරියට සමහරලාට transaction ගාලෝ ලෝකසනවනේ කරන්නේ.
ඉතින්
ඒක නිසා හරි බහන්නක මම නම් කියන්නේ දැන් ට්‍රාන්සැක්ෂන් එකක් යන දන මේ අපිට පින් එකක් එන්න ඕනේ. අපි එක්ක පින් එකක් ගහන්න ඕනේ. මොකද හැමෝටම අර ස්වයිප් කරන මැෂින් එකක් තියෙනවනේ.
ඔව්.
එහෙම නැත්නම් දැන් පීසාට් එකේ කරන්නේ. පීසාට් එකේ මුල් කාලේ කරේ තිල්න අපි ඕද ෆෝන් කාඩ් නම්බර් එක දෙනවා.
ඔව්.
දැන් ඒගොල්ලෝ ඒක කරන්නේ ක්‍රෙඩිට් කාඩ්ද කියලා අහනවා.
ඔව්.
අර රයිට් කරන එක නම් මැෂින් එක අරගෙන මොකද අද කාලේ GPRS ඔක්කොම දින එයා අපි ඉස්සරහාම කාඩ් එක ස්වයිප් කළා සල්ලි අරගන්න එච්චරයි.
මම දැකලා තියෙනවා දැන් ඒ ඩිවයිස් එක ගොඩක් ෂෙඩ්වලක් තියෙනවා.
පෙට්‍ර ෂෙඩ්වලක් තියෙනවනේ. පෙට්‍ර ෂෙඩ් එක ළඟට ගිහගෙන තියෙනවා. ඒ වුණාට දැන් අපි උදාහරණයක් ගමු මම මේ එක තැනකදී ළඟදී කන්න ගිහිල්ලා නුවර දැන් මීට අවුරුද්දකට කලින් මම ක්‍රෙඩිට් කාඩ් එක දුන්නා. මේ මනුස්සයා ක්‍රෙඩිට් කාඩ්ේ ඩික්ලයින් කියලා අරන් ආවා. මම බැලුවා කො මගේ ක්‍රෙඩිට් කාඩ්ේ ඩික්ලයින් වෙන්නේ කොහොමද මම සල්ලි තියෙනේ කියලා.
ඊට
පස්සේ මං කමන්නේ කියලා අතේ තිබ්බ සල්ලිනේ සල්ලි ගෙවලා මං බැංකුවට කතා කරලා හැබැයි මගේ කාඩ් එක ඩික්ලයින් වෙලා තියෙනේ කියලා. සය ලක්ෂ 5ක්ලු ගහලා දෙන්න. ඉතින් එහෙම වුණහම මොකද වෙන්නේ? ඔය ඉතින් ඕවාගේම දවසක් වැඩක් වුණා. දැන් මම වාහනේට ටයර් දාන්න ගියා. ටයර් ඔක්කොම දාන්න ගිහලා මගෙන් අහුවා මේ කොහොමද කෑෂ් ද ක්‍රෙඩිට් ද ගෙවන්නේ කියලා. මං කොහොමද මට කෑෂ් ගන්න විදිහක් නැහැ. මොකද රුපියල් 80000ට වැඩියෙන් යන හින්දා 80000 ගන්න පුළුවන්. මම එන කාඩ් එකෙන් ගන්න. හරි ප්‍රශ්න නැහැ කියලා. එතන මනුස්සය බිල්ලා දාලා ඔක්කොම කරලා කාඩ් එක සයිප් කරා. සයිප් කරලා ඔක්කොම කරලා කිව්වා මේ සල්ලි නැහැ කාඩ් එකේ කියලා.
මොකද
සල්ලි නැති වෙන්නේ කොහොමද කීයද ගන්න කියලා. 295000 කෝ මොකද 295000ක් වෙන්නේ කොහොමද කියලා ආයි බිල් ආරම්භ බැලුවා. මේ මිනිස්සයා මට ඇලෝයි 4ක් දාලා. ඒ කියන්නේ කරෝ ඇලෝයි 4ම ගන්න වගේ 4 ගුණයක් දාලා. මං කෝ එහෙම නේ දැන් ඔයාට වැරද්දක් නේ වෙලා තින්නේ කියලා පිළිගත්. දැන් තිල්ලා මම හිතමු වැරදිලාක මගේ බැංකුවේ සල්ලි තිබ්බනම්.
ඔව්.
එතන එක ස්වයිප් වෙනවා. මමත් බිල බලන්න තු ගෙදර ගියා නම්. ඔව්.
ඊට පස්සේ සෑහෙන කරදරයක් වෙනවා කපරි
වස්තු. මං සතියකින් විතරනේ දකින්නවා. මුට මේ මොකද මම සල්ලි වලට උනේ කියලා. ඉතින් මේ වගේ ප්‍රශ්න නිසා මම හිතන්නේ කාඩ් පාවිච්චි ගොඩක් දුරට දැන් මම හිතන්නේ මම නම් දැන් කාඩ් එක දෙන්නේ නැති ගන්නට ඇවිල්ලා තියෙනවා. මොකද මම ඉස්සරහ හරියට ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරා. ක්‍රෙඩිට් කාඩ් දෙනවා. මාසෙට සල්ලි කරනවා. දැන් මම කරන්නේ පුළුවන් තරම් සල්ලි දෙනවා. මොකද ඒක ලේසියි කියලා තේරලා තියෙනවා මේ ක්‍රෙඩිට් කාඩ් දෙනවට වඩා. දැන් ඉතින් ඕක හැමෝටම මේ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. මම නම් කියන්නේ විශේෂයෙන් හෝටල් වල නම් කාඩ් එක ගෙනියන්න නැතුව ඒගොල්ලෝ වේට ළඟට එන්න ඕනේ මැෂින් එක අරගෙන.
ඔව් අනිවාර්යයෙන්.
අපි ඉස්සර ස්වයිප් කරා සල්ලි ගත්තා අස්සම් කරා දුන්නා. මොකද දැන් අද කාලේ දැන් ක්‍රෙඩිට් කාඩ් වල රුපියල් 10,000 නෙමෙයි ක්‍රෙඩිට් ලිමිට්ස් තියෙන්නේ. ලොකු ගණන් තියෙනවා. ඉතින් හැමෝටම දැන් ලොකු ගණන් බැංකු වලින් දෙන ඉස්සර නම් රුපියල් 20,000 50,000 වගේ දෙන්නේ. ඒක නම් ඉතින් කමන්නේ නැහැ කියලා හරි හිතාදාගෙන රණ්ඩු වෙලා හරි. ලක්ෂ 5ක් ගියත් ඉතින්
මොකද
කරන්නේ? කාඩ් කියන්නද? ඒක නිසා මේ ඒවා නම් මම හිතන්නේ දැන් අද කාලේ ඕවා තමයි මම හිතන්නේ ගොඩක්ම කට්ටිය ටෙක්නොලොජි ඩෙවලොප් කරනවා නම් ඔන්න ඔයාට තමයි ලීසි කරනවට වඩා මේ තියෙන ලූප් හෝල් හදන්න එක නේද තියෙන්නේ.
ඔව්.
ප්‍රශ්නෙකට මාරුවෙමු අපි නේ. අද වල්පල්ම තමයි ගොඩක් කිව්වේ. චැට් රූම් එකේ කාගේවත් ක්‍රෙඩිට් කාඩ් වලට එහෙම වෙලා තියෙන නම් කරුණා කරලා කියන්න බල.
ධනංජය අපෙන් අහන හොට්ස්පොට් ෂීල්ඩ් පාවිච්චි කරලා කමන්න නැද්ද? ඒකෙන් මොකක් හරි කම්පියුටරේට ප්‍රශ්නයක් එනවාද කියලා.
හොට්ස්පොට් ෂීල්ඩ් පාවිච්චි කරන්න නම් කමක් නැහැ. නමුත් දැන් පොඩ්ඩක්
බලන්න කියමු. හොට්ස්පොට් ෂීල්ඩ් කියන්නේ මේ VPN ගන්න.
VPN එක කියලා කියන්නේ ඇත්තටම අපි හොට්ස්පොට් ෂීල්ඩ් වගේ පාවිච්චි කරන්න කියලා කියන්නේ ඕපන් Wi-Fi ඒරියා එකකින් පාවිච්චි කරනවා නම් අපේ data ගොඩක් වෙලාට යන්නේ unencrypted. ඒ කියන්නේ data encrypt වෙලා නෙමෙයි. ඉතින් එහෙම අනේව යන්නේ තිලන ගොඩක් වෙලාට මේ ඕන කෙනෙක්ට Wi-Fi network කියන තවත් කෙනෙක්ට පේන විදිහට. මේ ඕපන් Wi-Fi වල ඕපන් Wi-Fi කියන්නේ free ඕන කෙනෙක්ට log වෙලා වැඩ කරන්න පුළුවන් Wi-Fi වල. ඉතින් ඒක නිසා hotspot shield වගේ වෙන් කරන්නේ අපි hotspot shield server එක අතර වෙන communication එක ඒගොල්ලෝ encrypt කරනවා VPN එකක් හරහා. ඒකට අර Wi-Fi network එක වගේ ඉන්න අයට වෙන අයට පේන්නේ නැහැ. තවත් මේක හදාගන්න වෙන ක්‍රමයක් තමයි. දැන් hotspot shield වගේ අය දෙන්නේ ඇමරිකාවේ IP එකක් මේක log වුණා. ඉතින් ඔය ඇමරිකාවට වගේ විතරක් තියෙන Hulu වගේ site වලට යන්න ඕන නම් ඒ video streaming කරන්න ඕන නම් ඔය hotspot shield වගේ එකක් දාලා කරන්න පුළුවන්. නමුත් මම hotspot shield උනත් වැඩිය recommend කරන්නේ නැහැ. තමන්ගේ password වගේ ගහන්න දේවල් වලට. මොකද ඒගොල්ලන්ට man in the middle attack එකක් අපිට දෙන්න පුළුවන් කිසි කරදරයක් නැතුව. මොකද අපිට ඒගොල්ලන්ට මැද්දේ සර්ටිෆිකේට් එකක් දාලා අපිට එක සර්ටිෆිකේට් එකක් එවලා ඒ දෙක අතර වෙන data communication credit card වගේ විශේෂයෙන්ම ඕහරහා ගහන්න එපා. ඉතින් ඒක නිසා මේ ඒක පොඩ්ඩක් සාමාන්‍ය ඉතින් ඉන්ටර්නෙට් බ්‍රවුස් කරන්න මොන හරි ඩවුන්ලෝඩ් එකක් දාගන්න නැත්නම් ඔය Hulu වගේ එකක් ගිහිල්ලා කරන්න නම් හොඳයි. වෙන දේවල් වලට නම් ඉතින් මට පෞද්ගලිකව කියන්න බෑ. ඒගොල්ලන්ගේ විශ්වාස කරන්න පුළුවන් කියලා. නමුත් hotspot shield කියන්නේ ගොඩක් කාලයක් ඉඳන්
ජනප්‍රිය
අඩවියක්. ඉතින් ඒක නිසා එහෙම ලොකු දෙයක් වෙයි කියලා කියන්නත් අමාරුයි.
ඔව්. තරින්ද ඔපෙන් අහනවා එයාගේ මේ Google අර සිංහල ඉන්පුට් එක භාවිත කරලා ටයිප් කරනකොට ඇප්ලිකේෂන් ක්‍රෑෂ් වෙනවා කියලා. අපි අර කලින් දවස්කත් කිව්වා වගේ අට්‍රයි කරන්න පුළුවන් මේ අර සිංහල පැක් එක හෙලවස එකෙන් ඉන්ස්ටෝල් කරන සිංහල පැක් එක අන්ඉන්ස්ටෝල් කරලා බලන්න පුළුවන් නේද කලින්? මොකද සමහරවිට ඒක තිබ්බහම ක්‍රෑෂ් වෙන තත්ත්වයක් තියෙනවා මේ Google input එක.
ඔව්, ඒ කියන්නේ අර VN-ක් පේනවා task bar එකේ යට වෙලාව තියෙන හැටි. ඒ VN තියෙන application එක exit කරලා පොඩ්ඩක් බැලුවත් හරි නැත්නම් ඒක uninstall ම කරලා දැම්ම නැත්නම් හොඳම නේ තිල්න. ඒක කරා නම් ප්‍රශ්නේ ගොඩ දාගන්න පුළුවන්. බොරළු ගඩහන ප්‍රශ්නයක්. යාගේ ක්‍රෙඩිට් කාඩ් එක PayPal එක ඇක්ටිවේට් කරන්න ගිහලා පොඩි අවුලක් කළා. PayPal එකෙන් බ්ලොක් කළාලු. වෙන රටක් දාලා කාඩ් එක දාන්න යන්නේ නැති. එහෙම කරා නම් .com තමයි. මොකද PayPal account එකකට ක්‍රෙඩිට් කාඩ් එක දාලා දිනන වෙන මොන මේ account එක හැදුවත් අර ක්‍රෙඩිට් කාඩ් එක දාන්න ගියත් වෙන account එකක් එක්ක තියනවා කියලා කියනවා. හැබැයි ඉතින් අර ක්‍රෙඩිට් කාඩ් එක අතනින් delete කරන්න හැකියාවක් තියෙනවා. delete කරොත් එහෙමනම් වෙන එකකට දාන්න පුළුවන්. ගොඩක් වෙලාට PayPal එක ඉතින් ඔයගේ සෙල්ලම් කරොත් ඒගොල්ලෝ ගොඩක් වෙලාට account එක block කරනවා. එහෙම වුණත් ඉතින් ටිකක් හරදරයි ආයේ account එකක් අරගන්න. ඉතින් ඔය ගොඩක් අය උත්සාහ කරන්නේ මොකද ලංකාවට සල්ලි ගෙවන්න විතරනේ පුළුවන්. ලංකාවට සල්ලි ගෙන්න ගන්න විදිහක් නැති ඉඳ තමයි PayPal වලට එක එක සෙල්ලම් වෙන රටවල් වලට හදන්නේ. ගොඩ ටික කාලයයි ඒක පැවැත්ම. මොකද ඒගොල්ලෝ verification නියමයක් කරන්න ගිහ ගමන් ඒක අල ගෝණියක් බවට පත් වෙන එක තමයි වෙන්නේ. හැබැයි ඉතින් පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න පුළුවන් ක්‍රමයක් තියෙන අර virtual credit card අර virtual credit cards කියලා තියෙනවා. මම හිතන්නේ මේ ටික දවසකට කලින් Google අපේ group එකෙත් ගියා. ඒ virtual credit card වල ගොඩක් වෙලාට country ID එක ඇමරිකාව තමයි තියෙන්නේ. ඕනනම් ඉතින් ඒකක් පාවිච්චි කරලා PayPal verify කරගන්න පුළුවන්. නමුත් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ verify කරගෙන ඒගොල්ලෝ හදිස්සියවක් සමහර අවස්ථාවලදී කියන credit card statement එකක් එවන්න කියලා. එහෙම කිව්වොත් නම් ඉතින් අඩන්න වෙනවා නැත්නම් වෙන කරන්න දෙයක් නැහැ. සෝප ගැන කතා කරොත් එහෙම තිල්ල මේ ළඟදිත් අපි කලින් අංකෝ අර පයිරට් බේ අඩවිය piratebay.se කියලා ඒගොල්ලෝ ඩොමේන් එක මාරු කරා මේ සෝප ප්‍රශ්නේ නිසා. BT ජංකි කියලා තිබ්බා මේ ලොකු ටොරන්ට් සර්ච් සයිට් එක. ඒගොල්ලෝ සිය කැමැත්තෙන්ම අයින් කරගෙන තිබ්බා. ඉතින් ඒ වගේ ඉතින් සෝපයින්ද ළඟදිම කට්ටියට ටොරන්ට් බාන එකත්.
ඔව්, හැබැයි දැන් මේ ඊයේ පෙරේදා ගොඩක්ම ලොකු කතාවක් ගියා මේ ඔය පයිරට් කරන කට්ටිය අලුත් සොෆ්ට්වෙයාර් එකක් රිලීස් කරලා ඒක පාවිච්චි කරමු කියලා කතාවක් අර ට්‍රිබ්ලා කියලා. මම හිතන්නේ ඒක අවුරුදු කීපයක් හතරක් විතර මම හිතන්නේ ඩෙවලොප් කරලා දැන් සාර්ථක විදිහට ඒක රන් කරන්න පුළුවන් කියලා. කිසිම සර්වර් එකක් පාවිච්චි ගන්න නැතුව තමන්ගේම peer to peer network සහ users ලාගේ තනිකර control එක තියෙන පයිරට් සොෆ්ට්වෙයාර් එකක් කියලා මේක. ඉතින් ඒගොල්ලෝ කියනවා මේ පයිරසි නවත්තන්න හදපු කට්ටියට හොඳ පාඩමක් කියලා.
හැබැයි ඉතින් ඔය ප්‍රසිද්ධ වෙන්නත් එපානේ තියෙන ෆයිල් තියාගෙන ඉන්න ඕනේ. ඉතින් අපේ කට්ටිය සාමාන්‍ය ටොරන්ට් පාවිච්චි කරාම සාමාන්‍ය කරන්න දැනන්නේ ඩවුන්ලෝඩ් වෙච්ච එකම ටොරන්ට් එකම කළා දාන එක අප්ලෝඩ් බෑන් ඉදන හින්දා. ඉතින් එහෙම කරනකොට නම් ඔකට ටිකක් පාඩුවේ නේ. එහෙම කරන්න හිටන
නාරදපෙන් අහනවා මේ මාර්තු 15 Facebook වහන්න යනවා කියන කතාව ඇත්තද කියලා.
අයියෝ මේ ඔක පත්තරේ ගියාද ඇත්තටම?
පත්තරේක ගිහිල්ලා තිබ්බා නේද? එතනම අර සමහරලාට මේ අපිට මේ අතරේක ගිහින් තිබේ රිවිර පත්තරේක.
ඔව් පිටර රට අර අනියන් නෙට්වර්ක්
එකේ අනියන් එක යන එක. ඒක මම හිතන්නේ අනියන් එකේ නෙමෙයි කිය වීක්ලි වර්ල්ඩ් නිවුස්
කර. ඔව් වීක්ලි වර්ල්ඩ් නිවුස් කියන්නේ තේ අනියන් ලගේ එක.
අතන මේ ළඟදී හැබැයි ඔය ලංකා කට්ටියට විතර නෑ මේ US කේ සෙනටර් කෙනෙක්ත් ඔකෙන් මොක්ද නිවුස් එකක් මේ අපට අදක්වලා බට නෝටි වෙලා තිබ්බා.
ඒ සයිට් එක ඔක්කොම දාන්නේ විහිළු. මම හිතන්නේ ලංකාවේ මොකද්ද මේ පත්තරේ නම මතකද?
රිවිර පත්තරේ.
රිවිර පත්තරේ දාලා තිබල Facebook මට උන් දෙන්න හොය දෙන්නේ කියලාද මේකෙක් නම් හොන්නේ දෙන්නේ කියලා. උන් දෙන්න හොය ගත්තා නම් මට ඉතින් අර පසපැත්තින්
මම දැන් මන් දැක්ක මේ ඉන්ද්‍රනාම් බ්ලොග් එකකුත් ලේල් තියෙනවා ඒ සම්බන්ධේ.
ලානේ මන් දැන් හැබැයි
ඒ අර ගොඩක් වෙලාවට කාලින් ඉතින් ඔව් මේ විශ්වාස කරනවා කියන්නේ කට්ටිය ගොඩක් වෙලාවට දැන් මාසෙකට සැරයක් විතර මේල් එකක් යනවානේ මේ Facebook වහන්න යනවා මේ ඊමේල් එක ෆෝවර්ඩ් කරන්නේ නැතත් එහෙම ආවත් අයින් වෙනවා. නැත්තම් ඒ කට්ටිය විතරයි ඉතුරු වෙන්නේ කියලා.
ඔව් ඊට අමතරව දැන් මේ ක්‍රිකට් නොගහන ක්‍රිකට් සමාජයත් තියෙන මා කරදරයක් වෙලා දින Facebook එකේ. අර දැන් මේ ළඟදි මම දැක්ක මක් කර එකක් කවුරු හරි ෂෙයා කරලා තිනවා මේ අර හිඟා ගන්නේ උන් දෙන්නගේ ෆොටෝ එකක් ගහලා මේ දෙන්නට සාය දක්වන්න නම් මේ ෆොටෝ එක ෂෙයා කරන්න කියලා. හිඟා ගන්නේ උන් දෙන්නට සාය දක්වන්න නම් ගියක් හරි දීපල්ලක ෆොටෝ එක ෂෙයා කරන්න මොන අලගෝණියක් කරන්නද? ඔයගේ හරක් වැඩ තමයි මම හිතන්නේ Facebook එකයි. එහෙම නැත්තම් මේ ළමයා පව් මෙයාට කැන්සර් එකක් මේක ෂෙයා
30,000 එකෙන් ඩොලර් එකක්
දෙනවා කියලා. මේ වගේ හරක් තමයි ලංකාවේ තරහ වෙන්න එපා කිව්වට සිරාටම හරක් ඉන්නේ. මොකද
අතර මේ වගේ දේවල් වලට උදව් කරන්න ඕන නම් මේ සයිට් එකක් තියෙනවා කලින් හොඳ සයිට් එකක් Kickstarter කියලා. මේකේ මේ ගොඩක් හොඳ ප්‍රොජෙක්ට් වලට උදව් ගන්න පුළුවන් ලේසියෙන් ඩොනේට් කරන්න.
මම දන්නේ එහෙම මේ මොකද පිටර ඕක ෂෙයා කරාම සතපහක්වත් Facebook එකෙන් ලැබෙන්නේ නැහැ නේ. ඒක පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ දැන්.
Facebook එකට තව සල්ලි හම්බ වෙනවා මිසක් ඇඩ් වලින්.
ඇඩ් එකක් දාන්න කියලා ගුණා නම් ඔන්න සාර්ථකත්වයක් තියෙනවා. මේක වෙනුවෙන් ඇඩ් එකක් දාන්න ගන්න ඔන්න Facebook එකෙන් රෙවෙනියු ෂෙයා කරනවාක්වත් කියලා කියනවා. මේ ෆොටෝ එක ෂෙයා කරාම ඒ වගේ අර මෙහෙම අර මිනිස්සු ගොඩක් සානුකම්පිතයිනේ. සහ කොල්ලෝ හරි මාසයි කෙල්ලෝ අනේ පව් හරි ස්වීට් කියලා අර ස්ටේටස් එක දානට තාසෙන්ද දඩබඩ ගාලා ඔක ෂෙයා කරලා නේ හරි දුකයි කියලා අර යටින් දාන ඉතින් කෙල්ල පහක් ඉදර අනේ වුණේ හරි ස්වීට් කම මේ හරි මාසයි මේ කොල්ලට අම්මා හරි අද මෙයා ස්වීට් කිව්වා. ඔය වගේ දේවල් තියෙන නැත්නම් අර නාගි පූසංගේ ෆොටෝ Facebook
කතා කටි කියනවනේ මේ ඉන්ටර්නෙට් එකෙන් 180ක් ද කොහෙද මේ පූසෝගේ වින්දොර තියෙන්නේ
කියලා. මම දැන් ලෝගටජ්ජ ලෝගෝ පූසෝ කතාව දන්නවනේ තියෙනවා. සාමාන්‍ය බල්ලෝයි පූසෝයි ගත්තාම ස්වාමියාට ආදරේ බල්ලා. ආ ඒ කියන්නේ සාමාන්‍යයෙන් තමන් ඇති කරන කෙනාට තමන්ට කන්න බොන්න දෙන කෙනාට බල්ලා ආදරේ.
ඔව්. ගෙදරනකම් බලන් ඉන්න.
ගෙදරනකම් උනා බලන් ඉන්න. පූස ආදරේ තමන් ඉන්න තැනට විතරයි. ඔව්. පූස පස්සෙන් ඤාම් ඤාම් කිය කිය ඌට කන්න ඕනෙලාට හරි ඒ වගේ වෙලාවට හරි කවදක්වත් පූස තමන්ගේ ස්වාමියාට ආස නැහැ. කවදක්වත් ෆොටෝ එකක් දැන් ඔය ෂෙයා කරනකොට හරි ස්වීට් කියලා දාගෙන පූස එක්ක අර මොකක් හරි බෝලයක් එක්ක දෙල්ලම් ගන්න ඈනුමක් කරන හරි හෙක් කරලා බලන් ඉන්නවනේ කබරෙක් වගේ නිදි හරි බල්ලන්ගේ ෆොටෝ නේ දින අඩු ගානේ අර හාම්පු තැනකම් බලාගෙන වැස්ස දෙමෙ දෙමෙ ඉන්නවා කියලා එක්කත් කතාවක් තියෙන. මේ ළඟදී ඕවාගේ ප්‍රශ්නයක් වෙලා තිබ තිල්ල මේ ඉතාලියේ ඒ බල්ලා හැමදාම යත් එක ට්‍රේන් එක යනවල එක දවසක් මිස් වෙලා බල්ලා. ඔව්. ඒ බල්ලා ට්‍රේන් එකේ නැගලා ගෙදර ඇවිල්ලා. ඉතින් ඒ වගේ බල්ලෝ අර ස්වාම්පුර්තයට දැන් උදාහරණ ගත්ත ධර්ම මම මේ ළඟදිම දැක්ක ඔය මේ ක්‍රිකට් නොගහන සමූහවල ෂෙයා කරපු ෆොටෝ එකක මේ අර තව තව බල්ලෙක් මැරිලා ඒ බල්ලාව පාරෙන් අයින් කරන්න උත්සාහ කරනවා මේ ඒ තව බල්ලේ. හා ඉතින් ඒ බල්ලන්ගේ ඒ ගති තියෙනවා ඇත්තට මේ කියන්නේ දවසක් හරි කන්න දුන්නොත් නැට්ට හරි වන්න. හා පූසෝ පූසංගේ එහෙම එකක් නැහැ. ගොඩක් ඒ උන් පූසෝ ආසයි කියන්නේ මේ කෙල්ල පූසන්ට ආස නින්ද. උන් පූසන්ට ආස කියලා පූස ෆොටෝ දාන එක තමයි කරන්නේ.
නාරදාවෙන් ප්‍රශ්නයක් අහනවා. එයා කියනවා CRT මොනිටර් වල දෙපැත්තේ ස්පීකර් තැබීම අහිතකරයිලු. ඒක LCD සහ LED මොනිටර් වලටත් එහෙම බලපානවද කියලා.
ප්‍රශ්න බලන්න ඕනේ. සිය දෙපැත්තේ ස්පීකර් දැන් මෙහෙමයි. LCD වලට නම් මේක අදාළත්වයක් නැහැ තිල්නේ. මොකද ඉස්සර CRT වල ප්‍රශ්නේ වුණේ අර CRT එකේ බීම් එක කන්ට්‍රෝල් කරන්නේ මැග්නට් වලින්. ඔව්. එතකොට ගොඩක් වෙලාට එන්නේ මැග්නට් එකක් ළඟ තිබ්බොත් නේම CRT එක මැග්නටයිස් වෙනවා. එතකොට අර කලර් පැච් එකක් වගේ පාටක් එනවා. ඒ වගේ දේවල් වෙනවා. දැන් LCD වලට නම්
චරම ලොකු ඉෆෙක්ට් එකක් තිබ්බෙත්
නෑ. ලොකු ඉෆෙක්ට් එකක් තිබ්බේ නෑ ළඟටම ආවේ නැත්තම්. හැබැයි LCD ගත්තොත් එහෙම මේ ප්‍රශ්නේ නෑ ඇත්තටම තියෙන මේ LCD හොඳට තියෙනවා මේ LCD වල එහෙම ලොකු ගැටලුවක් එන්නේ අනික දැන් ගොඩක් අය සබ් වූෆර් වල එහෙම ඉන්න ස්පීකර්ස් ගොඩක් වෙලාට මැග්නට් ෂීල්ඩ් තමයි තියෙන්නේ ඉතින් ඒක නිසා එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නෑ තව ප්‍රශ්නයකට යනවාද තින්න බලන්නද නියම් ප්‍රශ්න කතා කරන්නේ අපි කට්ටියට බැන පෙකන කරේ
ඔව් මෙත් අපෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා Windows 7 පරිගණක ගොඩක තියෙන මියුසික් එකම පරිගණකයකින් ප්ලේ කර ඔන්බෝඩ් සවුන්ඩ් කාඩ් එකකින් ඒ පරිගණකයේ තියෙන සවුන්ඩ් කාඩ් එකකින් ප්ලේ කරන්න පුළුවන් විදිහකට හදන්න පුළුවන්ද කියලා. ඇත්තටම ඒකට Windows වල තියෙනවනේ මීඩියා සර්වර් කියලා.
ඔව්. එහෙම නැත්නම් තියෙන්නේ යාගේ මම හිතන්නේ අදහස් කරේ කට්ටියගේ පරිගණක වල සින්දු තියෙන යාට ඕනේ එක සවුන්ඩ් කාඩ් එකක ඇහෙන විදිහට යා එතන ඉඳන් සින්දුව මාරු කරන්න වගේ එකක් වෙන්නේ නැති. එහෙම කරනවා නම් තිල්න මීඩියා සර්වර් එකක් පාවිච්චි කරන එක තමයි ගොඩක්ම ලේසි අර තිල්න කිව්වා වගේ මීඩියා ෂෙයරින්. ඒ කියන්නේ ඇත්තම කතා කරොත් Windows 7 වගේ ගත්තොත් එහෙම තමන්ගේ තියෙන මීඩියා ටික හරියට ෆෝල්ඩර් එක දාලා තියනවා නම් network browse කරාම අර නිකන්
ඔව් ඇත්තම ඒගොල්ලෝ virtual folders හදනවා ඒවට නේද?
ඔව්. එතකොට අනිත් කම්පියුටරේ ඉඳන් මේක access කරන්න පුළුවන්. මම හිතන්නේ ඒක තමයි ගොඩක් ලේසි වෙන්නේ ඒකට මේ remote desktop ඇත්තටම අවශ්‍ය නැහැ.
ඔව්. අර හෝම් network එකක් විදිහට network එක
හදාගත්තා නම් හරි. නැත්නම් මට මතකයි ඔය එක කාලයක් search කරනකොට තිබ්බා මේ sound card එක virtual විදිහට install වෙලා වෙන පරිගණකයකට audio වන application එකකුත් තිබ්බා. හැබැයි එතකොට අර multiple computers පාවිච්චි කරන්න බෑ තිල්න. Multiple computers කියන්නේ එක computer එක තව computer එක sound card එක සම්බන්ධ වුණා මිසක් එක computer ගොඩකින් එක computer එක sound card එක සම්බන්ධ වෙන්න බෑ. හැමුණොත් අච්චාරුවක් වෙනවනේ.
මේ අර media server විදිහට කරොත් ඉතින් playlist එකක් හදාගන්න පුළුවන්.
හදාගන්න පුළුවන්. ඊළඟට අහන MP3 form මං එන් තමයි නම නාරද තමයි මම හිතන්නේ නම ඊමේල් වලින් ආ ප්‍රශ්නය MP3 format එකෙන් ගොඩක් compress කරපු format එකද එසේය මේ surround sound සඳහා භාවිතා කරේ වඩා යෝග්‍යද නැත surround sound භාවිතා කරන්නේ නැහැ ඊට වඩා ගැලපෙන file format එක කුමක්ද මෙහෙමයි MP3 කියලා කියන්නේ මේ surround sound වලට පාවිච්චි කරන්න තියෙන එකක් නෙමෙයි stereo music වගේ අහන්න තියෙන එකක්.
left right
වලට විතරයි තියෙන්නේ. ඉතින් ඕන නම් multi channel අරන් compress කරලා ගන්න පුළුවන්. නමුත් කවුරුත් එහෙම commercially පාවිච්චි කරන්නේ නැහැ MP3 කියන එක. multi channel audio වලට නම් ගොඩක් පාවිච්චි කරන්නේ echo DTS හරි නැත්නම් Dolby Digital කියන ඒවා. ඒවා ගොඩක් වෙලාට MPG format එකෙන් තමයි තියෙන්නේ. ඉතින් surround sound පාවිච්චි කරනවා නම් echo DTS වෙන්න ඕනේ echo MPG වෙන්න ඕනේ නැත්නම් raw විදිහටම කරනවා නම් PCM multi channel audio විදිහට තමයි ගන්න වෙන්නේ MP3 සාමාන්‍යයෙන් high quality කියලා කියන එකට තියා quality කියන එකටවත් සාමාන්‍යයෙන් මේ MP3 පාවිච්චි කරන්නේ නැහැ මෙත් ගමගේ අහනවා එන්ජිමත් දුරනට කාර් බැටරිය වෝල්ට් 24ක් පමණ ලැබෙන නිසා කාර් බැටරියට UPS එකක ටැප් කර ඇති විට UPS එකට පසුව වෝල්ටේජ් රෙගුලේටරය සවි කර යුතුද නැද්ද නැහැ මොකද UPS එකක් හයි කරනවා නම් කාර් එකට ඒක සාමාන්‍ය UPS එකේ ඉන බැටරියත් 13.2ක් 14ක් විතර වගේ charging time එකේ දිනනවා ඒක නිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ UPS එකට වාටර් රෙගුලේටර් එකක් දාන්න වෙන්නේ නැහැ UPS එකේන අවුට් එකට මොකද UPS ගොඩක් වෙලාවට output එක regulated තමයි එන්නේ ඒක හැමතිස්සෙම උත්සාහ කරනවා අර ඒගොල්ලෝ කියන වෝල්ටියතාවයේ තියාගෙන ඉන්න අදට ඇතිද අම්මේ කටතේ දෙනවනේ 8:50 තමයි දැන් පැයට විනාඩි දෙකක් විතර තමයි අඩු චැට් එකේ පොඩි ප්‍රශ්නයක් දෙයක් තියනවාද බලමු
අර Linux වලට අහලා තියෙනවා මේ සිංහල IME එකක් නැද්ද කියලා තියෙනවනේ
දර Linux වලට මම හිතන්නේ සයුර කියලා එකක් තියෙනවා ඒ කියන්නේ සිංහලෙන් ගන්න සිංග්ලිෂ් ටයිප් කරනවා නේ ඒ කියන්නේ මම යනවා කියලා ගැහුවාම මම යනවා කියලා ඉංග්‍රීසියෙන් ගැහුවාම වෙන විදියට නැත්තම් පාවිච්චි කරන්න විජේසේකරගේ බිල්ටින් මේ තියෙනවා ඒක නිසා ඒක
ඔව් නැත්තම් මේ දැන් කාලෙක මේ Chrome එකේ දාලා තිබ්බා Chrome එකේ මේ මොනවාද plugin එකක් විදිහට අර IME එක ඒක plugin එක install කරලා ඊට පස්සේ ආයම් සිංහල keyboard එක අපිට add කරගන්න පුළුවන්.
ඔව්.
add කරගත්තාම ඒ plugin එකේ නම නම් Google input tools Chrome app store එකේ බලවනම් Google input tools install කරගත්තා නම් හරි.
ඔව්. ඒ කියන්නේ ඒක ගොඩක් ලේසි නේද?
හැබැයි ක්‍රෝම් එකේ විතරයි.
ඔව් ක්‍රෝම් පමණයි. ඉතින් ක්‍රෝම් විතරයි දැන් අවශ්‍ය නැහැ. වෙන එකක් අවශ්‍ය නැහැ නේ.
ඔව්.
එහෙනම් අදට නවත්තමු නේද? මේ ඒ පොඩි මතක් කිරීමක් තියෙනවා මේ වීඩියෝ මේ දවස්වල නැත්තේ මේ ටෙක් අතලට අන්තර්ජාල සම්බන්ධතාවය තාම නැති නිසා ඒක හරියට හදාගත්ත ගමන් වීඩියෝ වලින් පටන් ගමු නේද?
ඔව්.
එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි. සුභ සතියක්, සුභ රාත්‍රියක්. අපි ආයි ලබන සතියේ සිකුරාදා 9:00 හම්බ වෙමු.